හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි. අදත් 2015 නොවැම්බර් මාසේ 15 වෙනි ඉරිදා සවනර සිසිලස ඔස්සේ යුරෝපා කල්යාණ මිත්‍රයනුත් ඒ වගේම ලෝකවාසී අනිත් කල්යාණ මිත්‍රයනුත් එකතු කරගෙන ස්කයිප් මාධ්‍ය හරහා කරන සාකච්ඡාවක් ආරම්භයයි මේ. අද අපිට සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ සිට ආචාර්ය රවි කොග්ගලගේ මහත්මයා. එතුමා අපිට දන්නලේ වල තියෙනවා අද සම්බන්ධ වෙන්නේ මම දැන් මද වේලාවකට පසුව කියලා. එතුමා ඔන්ලයින් ආපුවම අපි එකතු කරගන්න අදහසින් අපි සාකච්ඡාව ආරම්භ කරමු. අද අපිට මාතෘකාව හැටියට අපි ගන්න හිතාගෙන ඉන්නේ මේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ, ඒ කියන්නේ මූල පඤ්ඤාසකේ පළවෙනි සූත්‍රය වෙන මූලපරියාය සූත්‍රය. මූලපරියාය සූත්‍රය ගැන කෙටි හැඳින්වීමක් කළොත් මම හිතනවා ඒක අපි මීට කලින්ත් අහලා තියෙන හැටියට ඒ දවස්වල විශාල මාන්නයක් සහිත අය ගිහිල්ලා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ඒ යම්කිසි කුලයක් නිසා හරි ගෝත්‍රයක් නිසා හරි සාමාන්‍ය ඒ කාලේ තිබිච්ච සමාජ ක්‍රමය අනුව මානාධික කොටසක් ගිහින් පැවිදිච්ච බව අපිට අහන්න ලැබිලා තියෙනවා. ඒ අයගේ මානය දුරු කිරීම සඳහාත් විශේෂ වූ ධර්ම කොටස් මතු කර දීම සඳහාත් මේ සූත්‍රය දේශනා කළා කියලා අපි අහලා තියෙනවා. ඉතින් ඒක මේ ආකාරයට පටන් ගන්නෙ මේකත් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් තමයි අපිට ලැබුණේ. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා උක්කට්ඨායන් විහෙරති සුභගවනේ සාල රාජමෝලේ තත්‍රකොබවා වික්වාමන් තේසි වික්කෝති බදන් තේරිතේ වික්කු භගවත පච්චස්සෝසු. ඒ කියන්නේ සාමාන්‍ය පටන් ගන්න විදිහටමයි මේ සූත්‍රය පටන් ගන්නෙ මා විසින් මෙසේ අසන ලදී කියලා. භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨානුවර සමීපයේ තිබ්බ සුභග කියන වනයේහි වැඩවසන කාලේ තමයි මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. ඒකෙදි කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බ ධම්ම මූලපරියායන් වෝ භික්ඛවේ දේසිස්සාමි. මහණෙනි, තොපට සියලු සත්කාය ධර්මයන්ට මූල කාරණය දේශනා කරන්නෙමි කියලා තමයි මේ මජ්ක්‍ධිම නිකාය පරිවර්තනයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ සියලු දේවල මුල් පිළිවෙල දේශනා කරනවා කියලා තමයි ඒකෙදි සඳහන් කරලා තියෙන්නේ. තං සුනාත අහන්න සාදුකම් මනස කරති, හොඳින් මෙනෙහි කරන්න කියලා කියනවා. බාසිස්සාමි ඒවම් බන්තේති කෝතේ බික්ඛු භගවත පච්චස්ස. භික්ෂුන් වහන්සේලා කිව්වා හොඳයි ඒ විදිහට කරන්නම් කියලා. ඊළඟට දේශනාව කරලා කියනවා ඉද භික්ඛවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ පඨවින් පඨවිතෝ සංජානාති. පඨවින් පඨවිතෝ සංජත්වා පඨවින් මඤ්ඤති, පඨවියා මඤ්ඤති, පඨවිතෝ මඤ්ඤති, පඨවින් මේති මඤ්ඤති, පඨවින් අභිනන්දති සංකෙස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි කියලා. ඒ කියන්නේ මෙතනදී විශේෂයෙන් කියලා මේ අශෘතවත් පෘථග්ජනය අපි මේ දේවල් සාකච්ඡා කරලා තියෙනවා මීට පෙර කවුද අශෘතවත් පෘථග්ජනය කියලා කියන්නේ කියලා. ආර්යයන් වහන්සේලා නොදකින, ඒ කියන්නේ ගුණ වශයෙන් හඳුනා නොගන්න ආර්ය ධර්මයේ අදක්ෂ කෝවිද ආර්ය ධර්මයේ අවිනීත ආර්ය ධර්මයේ විනීත බවක් නැති, ඒ වගේම සත්පුරුෂයන් කවුද කියලා හඳුනන්නේ නැති ගුණ වශයෙන් සත්පුරුෂ ධම්මේ අදක්ෂ, සත්පුරුෂ ධම්මේ අවිනීත වෙන කෙනෙක්. ඒ අර කියනවා අශෘතවත් පුතග්ජනය කියලා. කියන්නේ මේ ධර්මයේ අහලා නැති පුතග්ජනය මෙන්න මේ විදිහට හිතනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද? පඨවින් පඨවිතෝ සංජානාති. එතෙන්දි දීලා තියෙන විදිහ තමයි පරිවර්තනය කියලා තියෙනවා. මහණෙනි, මේ ලෝකේ ආර්යයන් නොදක්නාසුළු ආර්ය ධර්මයේ අදක්ෂ වූ ආර්ය ධර්මයේ නොහික්මුණා වූ බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාසුළු සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මිනා වූ අශෘතවත් පෘථග්ජන තෙමේ පෘථුවිය පෘථුවිය වශයෙන් තණ්හා මාන දික්ටි මඤ්ඤණාවෙන් සංඥා විපර්යාස වශයෙන් හඳුනායි. ඒක තමයි කිව්වේ පඨවින් පඨවිතෝ සංජානාති කියලා. ඊළඟට කියනවා පඨවිය පඨවිය වශයෙන් හැදින පඨවිය තණ්හා මඤ්ඤණාදී වශයෙන් හඟි. හඟිනවා කියලා කියන්නේ ඒ විදිහට හිතා ගන්නවා කියන එක. ඊළඟට මම පෘථුවිහි පිහිටීමේ කියලා හඟි කියනවා. මම පෘථුවිහි පිහිටලා කියන පඨවියේ පිහිටලා ඉන්නවායි කියලා හැඟීමක් එනවා. එහෙමත් නැත්නම් එහෙම හිතා ගන්නවා. ඊට පස්සේ මම පඨවියෙන් බැහැර වෙනවායි කියලා හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ විදිහෙන් එක් විදිහකට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ පඨවිය මගේ කියලා හිතා ගන්න පුළුවන්. එතන පඨවිය අභිනන්දනය කරේ. අපි දන්නවා අභිනන්දනය කියන්නේ මොකක්ද කියලා. අභිනන්දනය කරනවා කියන්නේ ඒ ගැන වැඩිපුර ඇල්මෙන් ගුණ වශයෙන් හෝ ඒ විදිහට පිළිගැනීම. අභිනන්දනය කරනවා වඳිනවා කියන එකත් අපි අභිනන්දනය කරනවා කියන්නේ. ඒ කවර හේන්දයක් ඔහුගේ පඨවිය පිළිබඳ පිරිසිදු නොදැනීම නිසා. ඒ කියන්නේ පඨවිය කියන එක හරියට තේරුම් ගන්න නැති හින්දායි කියලා කියනවා. ඔන්න ওই විදිහට පඨවිය ගැන මුලින්ම සඳහන් කරන බුදුජානක වහන්සේ ඊළඟ ඡේදෙන් මේ ආපෝ ගැන. දැන් අපි පඨවිය ගැන කතා කරලා ඊළඟ ඉති ආපෝ ගැනත් ඔන්න ඔය ආකාරයෙන්ම හිතනවා. මොකද ආපෝ කියන එක ආපෝ වශයෙන් හඳුනා ගන්නවා. ආපෝ වශයෙන් අන්තිමකෙන ආපෝ වශයෙන් මඤ්ඤණා කරනවා. මඤ්ඤණා කරනවා කියන්නේ අතවරක් පට මේ ආපෝදා ආපෝ කියන එක ආපෝ කියලා හිතා ගන්නවා. අපි ඉස්සරහට සාකච්ඡා කරමු කොග්ගරි මහත්තයත් සම්බන්ධ වුණාට පස්සේ. ඊට පස්සේ මේ ආපෝ වෙහි පිහිටියා කියලා හිතා ගන්නවා. ආපෝයෙන් බැහැර වුණා කියලා හිතා ගන්නවා. ආපෝ මගේ කියලා හිතා ගන්නවා. ආපෝ කියන එක අභිනන්දනය කරනවා. ওই විදිහට තේජෝ වායෝ කියන දේවලුත් ගැනත් ඔය ආකාරයෙන්ම සඳහන් කරනවා. ඊට පස්සේ මේක මේ භූතයන් ගැන, ඒ කියන්නේ චාතුම් මහරජකේ ඉන්න ඒ දෙවියන් ගැනත් ඒ විදිහටම මඤ්ඤණා කරන විදිහක් පෙන්නනවා. සූත්‍රයේ ඔබට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවියන් වශයෙන් ඊළඟට ප්‍රජාපති කියලා, ඒ කියන්නේ මෙතනදී සඳහන් කරලා තියෙන වරහංගතිල මාරයා කියලා, එයා ගැන මාරයා කියන්නේ ප්‍රජාපතිහු වශයෙන් හඳුනායි. ප්‍රජාපතිහු වශයෙන් හැඳින ප්‍රජාපතිව කියලා හඟිනව නැත්නම් මඤ්ඤණා කරනවා කියලා. ඔය ආකාරයෙන් බ්‍රහ්මයා විදිහට එතකොට කියන ආවස්සර දෙවියෝ හැටියට ওই විදිහටම මඤ්ඤණා කරනවා කියලා. සුභකින්නක බ්‍රහ්ම ලෝකයේ සුභකින්නක බ්‍රහ්මයන්වත් ඒ විදිහටම මඤ්ඤණා කරනවා කියලා. එනට වේහප්පල බ්‍රහ්මයන්වත් ඒ විදිහටම මඤ්ඤණා කරනවා කියලා. ඊළඟට අභිභුං කියලා කියන්නේ අපි අර සාමාන්‍යයෙන් දන්නවනේ අසඤ්ඤ තලය කියලා එකක් තියෙනවා. රූපී බ්‍රහ්ම ලෝකේ තියෙනවා මේ අසඤ්ඤ තලය කියලා. ඒකේ සංඥාවක් දැනෙන්නේ නැති තලයක් ඇටියෙද. ඒකේ ඉන්න අයත් අභිභුං අභිභූතෝ සංජානාති. එහෙම හඳුනා ගන්නවා. එහෙම හඳුනගෙන ඒ විදිහට අභිභුං කියලා මඤ්ඤණා කරනවා කියලා. ඊළඟට ඒ වගේම ආකාසානංචායතනෙ ඉන්න ඒ බ්‍රහ්මේනොත් ඒ විදිහටම හංගිනවා මඤ්ඤණා කරනවා. ඒ විදිහට දිගින් දිගට විඤ්ඤාණඤ්ඤායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේවසඤ්ඤා නාසඤ්ඤායතන කියන ඒ බ්‍රහ්ම රතල ගැනත් ඔන්න ওই විදිහටම හිතාගෙන ඉන්නවයි කියලා කියනවා. ඉතින් මේක බැලුමට කාටවත් වරදක් විදිහට පේන දෙයක් නෙමෙයි මේ කියන්නේ. නමුත් මේකේ තියෙනවා ගැඹුරු අර්ථය. අපි ඒක තමයි හොයාගන්න අද මහන්සි ගන්න. විශේෂයෙන් මේ අර මුලින් කියපු ධාතුන් හතර ගැන. මේ ධාතුන් හතර ගැන විශේෂයෙන්ම අවබෝධ කරගන්න අපි මහන්සි වෙනවා. අපි සාකච්ඡාවක් හැටියට කොග්ගලගේ මහත්මයා සම්බන්ධ වෙනකන් අපිට පුළුවන් කෙටි සාකච්ඡාවකට යෙදෙන්න. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් අපි කොයි ආකාරයෙන් හඳුනාගෙන ඉන්නේ කියලා එක පොඩ්ඩක් කතා කරමු. ඊට පස්සේ අපි කොග්ගලිය මහත්මයා සම්බන්ධ වුණාට පස්සේ තවදුරටත් මේ ගැන සාකච්ඡා කරමු. මම මුලින්ම ගෞරවයෙන් යොමු වෙනවා ජෝතිපාල මහත්මයාට. ජෝතිපාල මහත්මයා, අපිට මොනවද මේ ධාතු හතර කියලා නාමිකව සඳහන් කළා, දැනුත් අපි සඳහන් කළා. ඊට පස්සේ අපිට පඨවි ධාතුව ගැන ඔබ දන්නා දේවල් මොනවද කියලා, කොයි විදිහටද දැනට ධර්මයේ හඳුන්වලා තියෙන්නේ පඨවි ධාතුව කියන එක ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන් නම් කල්යන්න මිත්‍යාන් වෙනුවෙන් අපිට පුළුවන් සාකච්ඡාව ආරම්භ කරන්න. ජෝතිපාල මහත්මයා, සර්වන් සර්මයි.
සර්වන් සර්මයි. ගරුතර මහා සංඝරත්නය ඇතුළු සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ගේ අවස්ථාවේ අපි දැන් මහා භූත හැටියට කතා කරනවා. නැත්නම් සියලුම කියනවා ආපෝ තේජෝ වායු අපි කියන ටික. මෙතනදී පඨවිය කියන එක මම තේරුම් අරගෙන තියෙන්නේ එක්තරා මෙතන තද බල කියන එකයි ශක්තියක් හැටියට මට වැටහෙන්නේ. දැන් හුඟක් කාලවලට මුල්වදී මට තේරුණේ මේ පෘථුවිය ආපෝ පඨවි හැටියට තේරුණේ. මට මේක තේරුම් ගත්තා මේ විශේෂයක්. මේක අපිට මේක තද බව කියන එක කියනවා මිසක් තදයි කියන එකක් නෙමෙයි. ඇත්තටම කියනවා දැන් අපි මේක ඇල්ලුවාම ඒකේ පඨවි ප්‍රමාණය තියෙනවා. හැබැයි අපිට කවිදයකට කියන්න බෑ මේක අනිත්‍යව නැති කියලා ඉවරලා. තේජෝ වායු අනිත්‍යවත් මේකේ ඉස්සර ප්‍රමාණය තියෙනවා. නමුත් මේක ඉසංඛ්‍යාවක් තියෙන්නේ නිසා තමයි අපිට ඒකට විශාල ශක්තියක් තියෙනවා. ඒකට විශාල සද ගතියක් තියෙනවා. අපිට යමක් ඇඟේ හැපෙන ගතියක් හොඳට තේරෙනවා. ඒකේ පටේ ගතිය තියෙන නිසා කියන එකයි මගේ අවබෝධය. හොඳයි, තේරුවන් සරණයි.
ඔව්, තේරුවන් සරණයි. බොහොම වෙයි මම හිතන්නේ ජෝති පරමාර්ථය සඳහන් කළේ කියන්නේ අපි දැන් මේ වෙන වෙනම මේවා ගැන කතා කරාට ඒ හතරම එකටයි තියෙන්නේ කියන අදහසින් කතා කරේ. ඊට පස්සේ පටවිය ගැන අපිට යම්කිසි විස්තරයක් කළා. ජයසූරි මහත්මියට පුළුවන් ද අපිත් එක්ක එක තියෙන ආපෝ ධාතුව ගැන කොයි ආකාරයෙන්ද ඔබතුමී තේරුම් ගන්න ඉන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්න ජයසූරි මහත්මිය. තේරුම් ගන්න.
තේරුම් ගන්නයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර සියලු දෙනාගේම අවසනයි. ඇත්තටම මේ ජෝතිපාල මේ මහත්යා මේ සඳහන් කළ ආකාරයට මේ මහා භූත ධර්මයෝ කියන මේ ධර්ම දෙනාම ශක්තියින් විදිහට මට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පඨවි යන්ත පිටා තියෙනවාද? පඨවි ගතිය, තද ගතිය වැඩි තියෙන යම් වස්තුවක් අපි පඨවි ධාතුව කියලා කිව්වට පඨවි ධාතුව තුළම පඨවි ධාතුව තියෙන හැම තැනකම මට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේ ආපෝ ධාතුවත් තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් මේකට එකතු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ තේජෝ ආපෝ ධාතුව කියන මේ ධාතුව සාමාන්‍යයෙන් එකට එකතු කරලා වගේ තියෙන ශක්තියක්. කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ තුනම බැඳිලා තියෙන අංශක් වගේ එනවා. ඒකට අර අපි කෙටින් සාමාන්‍යයෙන් අපි උදාහරණ ගලූ වලින් වගේ ඇලිලා තියෙනවා වගේ කියලා අදහසක් තමයි තේරුම් ගන්න පුළුවන් ඉන්නේ. එතකොට වායු ධාතුවෙන් බිනා වශයෙන් අපිට දැක්කට මේ මහා භූත හතරම එකතු වෙලා බැක්මාණයක් තියෙනවා නම් පඨවි ධාතුව ඒකට පඨවි ධාතුව දැන් මහා පොළ පඨවි ධාතුව වැඩි නිසා ඒක පඨවි ධාතුව තියෙන හඳුන්වලා තියෙනවා පාතුව. ඒ කියන්නේ ධර්ම මාර්ගයේ ගමන් කිත් මේවා හඳුන්වන්න බෑ අපිට මේක ශක්තියන් වශයෙන් තමයි මේ වෙනලා දීලා තියෙන්නේ මට පැහැදිලි ඒ කියන්නේ මම ඉගෙනගත්ත විදිහට මේ ධර්මයේ ගමන් කරන මට මේක පැහැදිලිලා තියෙන්නේ මේ ආත්මයෙන් තමයි මේක ඇලිලා තියෙන්නේ බැඳිලා තියෙන්නේ කියලා අන්න ඒ විදිහට තමයි මට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පෙරවන් සර්ණයි
තේරුම් සර්ණයි බොහොම පිං මම හිතන්නේ තවත් පටවි ගැනත් තවත් අදහස් අපිට තියෙනවා මම හිතන්නේ කල්යාණ මිත්‍රෙන්ට එකතු කරන්න අදහස් තියෙනවා මම සුභසිංහ මහත්මියට යොමු වෙන්න කලින් පොඩි දෙයක් මතක් කරන්නම් අපි පසුගිය වතාවේ සාකච්ඡා කරනකොටත් අපි කිව්වා මේ ධාතුන්ගේ ලක්ෂණ ගැන මතක් කළා කියන්නේ සම්මුති වශයෙන් ඒ වගේම අපි කිව්වා සසම්බාර හැටියට ලක්ෂණ හැටියට ආදී වශයෙන් අපි කතා කරා කාට හරි මතකයි නම් පසුවත් ඒ ටික එකතු කරන්න කවුරු හරි මම නැවතරක් පටවි ධාතු ගැන සාකච්ඡාව තවදුරටත් ගෙන යන්න සුභසිංහ මහත්මියට යොමු වෙනවා සුභසිංහ මහත්මිය ඔව් අපිට ඇහෙන්නේ නැහැ සුභසිංහ මහත්මියට ඇහෙනවද අපිට ඇහෙන්නේ නැහැ
ජයන්ත මල්ලි මේකයි මම කියන්නේ දැන් මේ සුනාමියේ කාලෙදි අපි දැක්කා කොච්චර ලොකු බිල්ඩින්ග්ස් එහෙම කඩා වැටෙනවද කියලා. ඉතින් මෝද කියන්නේ ආපෝ ධාතු වැඩි තියෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී එක පටවි ධාතු ඉස්මතු වෙලා මේ මොන හානියක් කරාද කියලා තේරෙනවා. ඒ කියන්නේ ශක්තියක්මයි මේ පටවි ධාතුව. ඉතින් ඒක යම යම අවස්ථාවලදී ධාතුන්ගේ එකතු වීම වෙන්වීම අනුව ඒකේ ගති ලක්ෂණ වෙනස් වෙනවා කියලා මට කියන්න තියෙනවා. තිරෝසන්න.
තිරෝසන්නයි බොහොම පිං. ඔව් තවත් අදහස් තියෙනවද පටවි ධාතුව ගැන එතනදි සඳහන් වෙන්නේ ඇත්තටම දැන් අපි ජලය කියන එක ගත්තාම ආපෝ ධාතුව ප්‍රකට වූ දෙයක් හැටියටනේ සඳහන් කරන්නේ නමුත් දැන් අර කිව්ව විදිහට දැන් ජල පහරක් වදින වෙලාවක ඒකේ තියෙන අර පටවි ගතිය නිසා තමයි ඒ තදබල කියන්නේ බලයක් යෙදෙන්නේ කියන එක ගැන තමයි සඳහන් වුණේ තවත් අදහස් තියෙනවද පටවි ආපෝ කියන දෙක පිළිබඳව අපි ඉදිරියට යන්න කලින් පද්ම මහත්මිය ඔබ සමීපයට යොමෙන්න.
දෙවනයි මට මෙතන එකතු කරන්න පුළුවන්කම තියෙනවා දෙයක් ඒ කියන්නේ පටලි පොතේ වායු කියන හතර කඩන්න බැහැ. අද බලන්න දෙයක් මෙතන භාවයක් කරන්නේ නමුත් ඒ භූත බුදුරජාණන් වහන්සේ අහනවානේ මේ භික්ෂුන්ගෙන් භූත කියන්නේ මොනවටද කියලා බුදුරජාණන් වහන්සේම උත්තර දෙනවා භූත කියන්නේ පංචස්කන්ධයට කන්ද වලට කියනවා භූත කියලා. මොකද අපිට යම් කිසි දෙයක් අපේ ඇසට කනට නාසයට දිවට කයට මුණ ගැසෙනවා නම් ඒ හැම දෙයක්ම මුණ ගැසෙන දේවල් භූත භූත රූප භූතයන්ගෙන් හැදුණු දේවල්. ඒක නිසා ස්කන්ධ පංච උපාදාන පංචස්කන්ධය භූත පංචස්කන්ධයට අපි ඇලුනොත් එතකොට තමයි පංච උපාදාන ස්කන්ධය වෙන්නේ. නැත්තම් ස්කන්ධ පටවිය පොතේ ජෝයි පිරිසිදු අතින් එක 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 විදියට එක එක දර්ශන හැටියට එක එක ආකාරයෙන් පෙනී සිටියට ඒ පෙනී ඉන්නේ අපේ පංච ස්කන්ධය තුළින් පංච උපාදාන ස්කන්ධය වෙනවා. ඒකට ඇලීමහ යටිත්ම නිසා තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඇත්තටම මේ බොහොම පිං ඒ අදහස් වලට. ඔව් පටවි ආපෝ කියන එක දැන් ඇත්තටම අපි කතා කරා මේක බලන්න බෑ කියලා. ඒ කියන්නේ වෙනම වෙන් කරලා දැකීමේ හැකියාවක් නැති බව කතා කළා. ඒක පටවි කියලා කිව්ව ජෝතිබල මහත්මයා කතා කරා මේකේ තියෙන ඒ කියන්නේ රළු එහෙම අපි කිව්වේ පටවි කියලා කිව්වේ ඒකේ තද ගතිය කියන එක. එතකොට දැන් ඇයි අපි මේ දේශනාව තුලදී මේ පරිවර්තනයේ පටවියට පෘථුවිය කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඒ පිළිබඳව කාට හරි අදහසක් තියෙනවද? ඇයි අපිට මේ පටවියට පෘථුවිය කියන්නේ කියලා වගේ අදහසක් තියෙනවද? හොඳයි මම තව උදව්වක් කරන්නම් ඒකට. අපි ওই පරණ ස්වාමින් වහන්සේලාගේ දේශනේ අහනකොට හුඟක් වෙලාවට ධාතු හතර හඳුන්වලා තියෙනවා පස් දිය ගිනිසුලං කියලා. එතකොට පස් කියන තැන පඨවි ධාතුව තමයි හඳුන්වලා තියෙන්නේ. දිය කියන තැන වතුර, ආපෝ ධාතුව හඳුන්වපු තැන, ගිනි කියන තැන තේජෝ ධාතුව හඳුන්වපු තැන, සුලං කියන තැන වායු ධාතුව හඳුන්වපු තැන. ඒ කියන්නේ කාට හරි කියන්න පුළුවන් ද අපිට ඇයි එහෙම හඳුන්වන ධාතුන් වලට කියන විශේෂ නමක් තියෙනවද? මොන විදිහට හැඳින්වීමක් දෙ කරලා තියෙන්නේ කියලා සාකච්ඡා කරන්න පුළුවන්ද? දේන මහත්මයා
මොනිටර් ගේන්ස් මහත්මයා තමයි
නේද? කියන කියලා දිරු පාස්ට්
එක. සමහර මේක මම දැන්නේ තියෙන්නේ ප්‍රතිමා කියන හැලලා උදාහරණයක් වශයෙන් අපි දැන් බත් ටිකක් කනවා කියනකොට දැන් බත් වෙන්නේ වී වලින්නේ. එතකොට වී ඇටේ පැල වෙලා තියෙන පොළවේ අන්තිමට පොළවේ තියෙන දෙයක් උරාගෙන තමයි වී ඇටේ බවට පත් වෙන්නේ. එතකොට ඒක තමයි මේ ශරීරයේ දතින එක කාලා. ඊට පස්සේ මේ ශරීරයේ තින් අපිට දැනෙන මේ නියපොතු වෙන තින් තද ගති, එතකොට කෙස් වල තියෙන තද ගති, එයාදි වශයෙන් මේ ඔක්කොම ඊට පස්සේ අන්තිමට වරුණට පස්සේ වගේ නම් පස් වලටම තමයි ආයති වෙන්නේ. ඉතින් එහෙම බැලුවාම ඒකම වෙන්නේ නැති මේ පෘථුවිය ති වෙන්නේ. ඒක වෙන්නේ නැති පතරි කියන එක ඒ පෘථුවිය සම්බන්ධ කරලා වගේ ඇති කියලා හිතෙනවා. ඒ විදිහට තේරුම් ගන්න යනවා. තේරුම් ගන්න.
තවත් අදහස් තියෙනවද?
තේරුම් සරණ ජයත මහත්මයා මට මෙහෙම දෙයක් හිතුණා. අත්‍රම් දුර්ජාන වහන්සේ මේ රූපය ගැන කතා කරනකොට මේ අපි දකින රූපේ නෙමෙයි බුදුන් වහන්සේ අපිට පෙන්වුවේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ විශේෂයෙන්ම මත ප්‍රබුද දර්ශනය තමයි ත්‍රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් මේ සියලුම ලෝකේ තියෙන මම ඇතුළු බාහිර අභ්‍යන්තර සහ බාහිර වස්තුන්ගේ මූලික අවස්ථාව බුදුන් වහන්සේ අපි වරන් ගියා. ඒකිට බුදුන් වහන්සේ දිය හැකි හොඳම උදාහරණ වශයෙන් ගත්තේ පටිලිය කියන තැනට ලෝකයයි. එතකොට ආපෝ කියන තැනට ජලයයි, එතකොට වායෝ කියන තැනට සුළඟයි. එතකොට පටි ආපෝ තේජෝ වායෝ, පටවි ආපෝ තේජෝ වායෝ, මැතමැටික පාඩම අමතකුනේ කියනකොට පටවි ආපෝ
වායෝ නේද? පටවි ආපෝ තේජෝ වායෝ
දෙවියෝ වසන වශයෙන් ගින්දර කියන එක. එතකොට විශේෂයෙන්ම මම හිතන්නේ විශේෂයෙන්ම මේකෙදි බුදුරජාන් වහන්සේ ගත්තේ ලෝකෙටම පොදු දර්ශනයක්, ලෝකෙටම පොදු වුණ උදාහරණයක් කියලා මට හිතෙනවා. ලෝකයේ කියලා පෘථිවිය කියපුවාම මම හිතන්නේ ඉන්දියාවේ ඉන්න කෙනාටත්, එතකොට යුරෝපයේ ඉන්න කෙනාට උනත් අද දවසෙත් ඕන කෙනෙකුට මේක ගන්න පුළුවන් උදාහරණයක් හින්දා තමයි පෘථිවිය කියන එක හැමතැනම තදයි කියන මේ දර්ශනය තමයි මම හිතන්නේ මේ පටවි කෙනෙකුට පෘථිවිය මේ පොළව මේ උපමා කරේ. හොඳයි.
වා බොහොම පිං මම හිතන අපිට හොඳ අදහස් තියෙනවා. මම හිතන හැමෝගෙම අදහස් හරි වැදගත් වෙනවා අපිට මේක මූලික ස්වභාවය ගැන හිතා ගන්නකොට. අපි පොඩ්ඩක් මතක් කරත් පසුගිය සාකච්ඡාවට ගියොත් අපි තව මේ ධාතු කොටස් දෙකක් තියෙනවා කතා කරන්න. ඊට කලින් මතකද සඳහන් වුණා සම්මුති පටවි සම්මුති ආපෝ සම්මුති තේජෝ සම්මුති වායෝ කියලා කොටස් සම්මුති වශයෙන් හඳුන්වන තැන. ඊළඟට ලක්ෂණ ලක්ෂණ පටවි ලක්ෂණ ආපෝ ලක්ෂණ තේජෝ ලක්ෂණ වායෝ කියලා කොටස. ඊළඟට ඒ ලක්ෂණ වලට කලින් කිව්ව සසම්බාර. සසම්බාර පටවි සසම්බාර ආපෝ සසම්බාර තේජෝ සසම්බාර වායෝ කියලා. ඒක මුලින්ම කිව්ව සම්මුති, ඊළඟට සසම්බාර, ඊළඟට ලක්ෂණ, ඉනර්කෝ ආරම්මන පටවි ආරම්මන ආපෝ ආරම්මන තේජෝ ආරම්මන වායෝ කියලා. එතකොට ওই ධාතු ගැන කතා කරන ඔන්න ඔය කොටස් හතර විදිහේ. මේ කතා කරනකොට මුලින්ම කිව්වනේ අපි සම්මුති කියලා. ওই සම්මුති කියන තැනට දීපු උදාහරණ තමයි ඔය අපි ගත්තොත් පෘථුවිය. එහෙමත් නැත්නම් පස්දිය ගිනිසුලන් කිව්ව අවස්ථාවට අපි බැලුවොත් එතන තියෙන්නේ සම්මුතියෙන් යමක් හඳුනා ගන්න දීපු කියන්නේ මූලිකම ස්වභාවය පිළිබඳ දීපු එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම දැන් සසම්බාර කියන තැන තමයි අර ජෝතිපාල මහත්මයා කියෝගේ දැන් යමක් දැක්කහම ඝන සත්‍යයක් පේනවා නම් අපි ඒක ගන්නවා සසම්බාර පටවි කියලා. දැන් එතකොට දැන් මේසයක් පුටුවක් කම්පියුටරයක් වගේ දෙයක් ගත්තොත් එහෙම එතකොට ඒකේ යා සසම්බාර කියන්නේ මේ සම්භාරයක් සහිත නැත්නම් බරක් සහිත කියලා කියන සමහර අවස්ථාවල අන්න ඒ වගේ අපි ඒ කියන්නේ ප්‍රකට වෙන ධාතුව ප්‍රකට වෙන තැන අපි කියනවා ඒක මේ ඒකට නම් දීලා මේක පටවි කියලා. දැන් උදාහරණයක් හැටියට අපි අර අසුභ භාවනා වඩනකොට මුල් කොටස් අපි ඒකේ තියෙන කොටස් 32ක් ඒකේ මුල් කොටස් 20 ගත්තොත් කේසාලෝම අනකාදන්තා කියන තැන එතකොට අපිට පේන්නේ ඒක සසම්බාර පටවි හැටියට තමයි නම් කරලා තින්නේ. නමුත් අපි තවදුරටත් ඉස්සරහට ගියාම මේ අපි බලමු කොහොමද ආරම්භන විදිහට තේන්නේ කියලා. එතකොට යම් දෙයක් මූලික වශයෙන් හඳුන්වනකොට අපි කිව්ව සම්මුති, ඊළඟට කිව්ව වෙන වෙනම ගත්තාම ඒකේ ස්වરૂපයේ වශයෙන් ගත්තාම ඒකට අපි කිව්වා සසම්භාර කියලා. ඊට පස්සේ ලක්ෂණ කියනවා තමයි අර ජෝතිබාල මහත්මයා කියෝගේ දැන් තද ගතිය. එහෙමත් නැත්නම් ආපෝ ගැන කතා කරනකොට වැගිරෙන ගතිය වගේ දේවල් කතා කරනකොට අපි හිතගෙන අන්න ඒ ලක්ෂණය අඳුනගන්න තැන ලක්ෂණ පටවි ලක්ෂණ ආපෝ ලක්ෂණ තේජෝ. තේජෝ වල තියෙන ලක්ෂණය තමයි සිසිල් උණුසුම් ගතිය. එතකොට ඒකට කිව්වා ලක්ෂණ කියලා. ඊට පස්සේ ආරම්භන කියනකොට විශේෂයෙන්ම අපි භාවනාවලදී ගන්න අවස්ථාවලදී ගන්න ආරම්භන පටවි. දැන් අපි කෙස් ගැන ඇස් දෙක පියාගෙන මෙනෙහි කරන අවස්ථාවේ ගන්නකොට ඒක අරමුණක් හැටියට භාවනාවකට ගන්නවා. ඒ වගේම අපිට මතක් වෙනකොට කවහරි මතක් වෙනකොට අපිට දැනෙනවා. දැන් කන්දක් ගැන මතක් කරොත් සද ගතියක් දැනෙනවා. ගලක් ගැන මතක් කරොත් වතුරක් ගැන මතක් කරොත් සිසිල් ගතියක්. ඒ වගේම ගලන ගතියක්. ඒ වගේ අන්න ඒ ආකාරයෙන් ගතියක් තියෙනවා. හොඳයි, ඒ පිළිබඳව තවත් මොනහරි කාටවත් අදහසක් තියෙනවද? හොඳයි, මම හිතනවා මේ ડોક્ટર කොග්ගලගේ දැන් මත්තන ඔන්ලයින් ඇවිල්ලා තියෙනවා. සුසු මහත්මයා සම්බන්ධ කරගන්න බලන්න. එතකන් අපිට ආපෝ ධාතුව ගැන අපි කතා කරා. පඨවි ආපෝ වායෝ ධාතුව ගැන කාට හරි පුළුවන්ද විස්තරයක් කරන්න? පාලිත මහත්මයා. පාලිත මහත්මයාට පුළුවන් දෙක තියෙන්නේ.
ජයන මහත්මයා කර කියන්න.
හොඳයි, සේන මහත්මයා.
හොඳයි, සේන
තිරුවන් සරණයි. වායෝ ධාතුව මම දැනගෙන තියෙන්නේ එක සැලවෙන එකක් වගේ තද ගැතිය වගේ වායෝ කියන එක සැලවෙන ගැතිය කියන සුලගත මාකල සැලවෙන වායෝ ධාතුව ගැන තිරුවන් සරණයි.
වායු ධාතුවට අවකාශය කියලා කියන්න පුළුවන්ද? කාට හරි පුළුවන් දෙකට උත්තරයක් දෙන්න.
මම දැන් හිතන්නේ එහෙම වායු ධාතුවට අවකාශය කියලා. මොකද අවකාශ ධාතු වෙනම එකක් තියෙන නිසා අවකාශයට අවකාශ ධාතු කියලා නම් තියෙන නිසා වායු ධාතුව ඒක සැලවීම කියන අර්ථයයි තියෙන්නේ. අවකාශය කියන එක සැලවීමක් නැහැ. ඒක නැතිකමක් තියෙන්නේ. ඒ හින්දා මට හිතෙන වායෝ ධාතුවට අවකාශය කියන එක හරි නැහැ කියන එකයි මගේ තේරුම. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි. මම හිතනවා අපි රූප 28 ගත්තත් ඒකේ තියෙනවා ආකාශ ධාතුවක ආකාශ රූපය කියලා වෙනම කොටසක් නේද? ඒකෝට වායෝ වලට සම්බන්ධයේ ඒ විදිහට අපිට බලාගත්ත හැකි. හොඳයි, කොග්ගලගේ මහත්මයා වයිකතු කරගන්න පුළුවන් තුස්ස මහත්මේ.
ඔකම නැට මට එකපාරටම මගේ මේ මයික් එක බොක් වුණා. ලයිට් කරන බර මත කොග්ගල මහත්මයා මේ දැන් සම්බන්ධ වුණා. කොග්ගල මහත්මයා මට ගොබල්මත් සම්බන්ධ වෙලා ඉතුම තමයි මේ වගේ මට තේන්නේ. අපිට කතා කරන්නේ ඉන්නත් ඔක්තුමාගේ මයික් එකේ ප්‍රශ්න කොහොමද සම්බන්ධ වෙලා ඉන්නේ. දැනටමත් එක තම සම්බන්ධ එක මේ අර පස් ඔබතුමා අපේ සාකන් කොට තමයි
සමාත්ම ඇහෙන්නේ අපිට තුෂ්මාත්ම ඔබ කියන දේවල් අපිට බොහොම කැඩි කැඩි ඇහෙන්නේ අනිත් අයටත් එහෙමද? කැඩි කැඩි ඇහෙන්නේ අර ඔක්කොරගේම ඔව් කියන්න බලන්න අපහු
කමිටු කතා නෑ අපි
මට හොඳටම නම් ප්‍රශ්නේ හුන්නේ නැහැ. කොග්ගලගේ මහත්මයා ඔබතුමාට ඇහෙනවද දැන් අපි කතා කරනවා? මයික් එකේ ප්‍රශ්නයක් තියෙනවද දැන් නැහැ.
ඔබතුමා කතා කරන එක හොඳට ඇහෙනවා අපිට ජයන්ත මහත්මයා. මම හිතන මගේ කෙනෙක් ප්‍රශ්නයක් තියෙනවා.
අපිට අපි ඔබතු මේ තුෂ මහත්මයා ඇහුවේ දැන් ඒ කියන්නේ සද්දයක් ඇහෙනකොට අහවල් දෙය කියලා හිතන එක ගැනද ඔබතුමා ඇහුවේ පොඩ්ඩක් පැහැදිලි කරන්න?
නෑ අටවි ධාතුව කියන එක දැන් අපි භාවනාවේදී ආරම්භණය වශයෙන් ගන්නවානේ. එතකොට පටවි ධාතුව අපි නැතින් අල්ලන්නේ මේ තද ගතිය දැනෙන්නේ. එතකොට එතකොට පටවි ධාතුවේ රූපී සහ අරූපී වශයෙන් ගන්නවානේ. එතකොට ඒ සම්බන්ධයෙන් ඒකද මම ආරම්භන ධාතුව කියන එක පටවි ධාතුව ආරම්භන වශයෙන් ගන්නවා කියලා කිව්වේ ඒකද කියලා මම හෙව්වේ.
ආ ඔව් මෙහෙමයි. එතනදී ඇත්තටම මේ ඊට සමාන්තර අදහසක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් යම් කිසි විදිහකින් අපි දැන් විශේෂයෙන් අපි හිතමුකෝ දැන් භාවනා අවස්ථාවලදීත් ඔය ආරම්මණ කියන ස්වභාවය එනවා. එහෙම නැත්නම් අපි හිතන කල්පනා කරන වෙලාවටත් ওই ස්වභාවය එනවා. අපි හුඟක් වෙලාවට ගත්තොත් එහෙම දැන් පඨවි ධාතුව ප්‍රකට කරලා තියෙන දෙතිස් කුණුපේ පළවෙනි 20 ගැන හිතනකොට කෙස් කියන එක ගැන අපි බලනකොට අපේ හිතෙන් කෙස් කියන එක මවා ගන්නවා. හිතේ අර හිතින් අපි ඒක ගැන හිතනවා. එතකොට අපිට අර සංඥා මට්ටමින් ඒ කෙස් කියන එක අපි දකිනවා සංඥා මට්ටමින්. අන්න ඒක තමයි ඇත්තටම ආරම්මණය කියලා කියන්නේ. ඒකෝර ඇත්තටම ආරමුණ විතරයි. ඒ කියන්නේ නාමිකව පහළ වෙන දෙයක්. ඒක සත්‍ය වශයෙන්ම සතර මහා ධාතුවෙන් හැදිච්ච දෙයක් නෙවෙයි. නමුත් ඒ අප කලින් දැකලා තියෙන සංඥා අනුව අපේ මනසේ ඒ ආකාරයෙන් මේ පඨවි ධාතුව පිළිබඳව සංඥාවක් ඇති වෙනවා. ඒ ආකාරයෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ ඒ ආරම්මණය කියන එක. ආරම්මණ පඨවි ධාතුව කියන්නේ. හොඳයි. කොග්ගලගේ මහත්මයාට පුළුවන් ද පණිවිඩයක් දාන්න අපිට මේ මොකද්ද ඔබතුමාගේ සත්‍යය කියලා? සම්බන්ධ වෙලා ඉන්න බව අපිට පේනවා. නමුත් අපිට ඔබතුමාගේ කටහඬ ඇහෙන්නේ නැතුව තියෙනවා. හොඳයි මම පොඩ්ඩක් කෝල් කරලා බලන්නම්. චුට්ටක් ඉන්න. හොඳයි පොඩ්ඩක් ඉන්න මම කෝල් එකක් දීලා බලන්නම්.
එතකන් සුභසිංහ මහත්මිය ඔබතුමිට පැහැදිලි කරන්න පුළුවන් මේ මඤ්ඤණා කියලා මෙතන වචනයක් තියෙනවා. ඒ කියන්නේ මේ මේ පටවි ධාතුව ගැන රැවටෙනවා කියලා අපි. ඒ කියන්නේ මේ මන්දනා කියන වචනේ ගැන පොඩ්ඩක් මෙතනම කතා කරගෙන මම ධර්ම සාකච්ඡා වල ඔබතුමීට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සෝසෙන් මහත්මිය. ශ්‍රීමති මහත්මිය සමයි.
එතරම් ගඟුරට කතා කරන්න දන්නේ නැහැ. තමාව වෙන මට ඉතර තුසි තමයි මට ඉතර දෙමුරට ඒ ගැන කතා කරන්න දෙන්නේ පොඩි අදහසක් විතරයි තියෙන්නේ ඒක මදි
අපි වෙන කවුරු කාට හරි කොහොමද ඒ සම්බන්ධ පැහැදිලි කරලා දෙන්නේ මන්නේ කියන වචන තේරුම්
ඔද අපි අසෘතවත් පුතක් කියනවා කියලා මුලින්ම කතා කරන්නේ මාක්ය දැන් එතකොට අසෘතවත් ජනෝ පතවි පතවි වශයෙන් දකින්නවා කියලා කියලා දිනවා. ඉතින් අපි සරලවම ගත්තින් ගත්තොත් ඒව දැන් මේ ඉඩම අපි දැන් මේ ඉන්න ඉඩමක් ඒවා වර්ග මීටර් වලට අක්කර වලට මේවා කඩාගෙන මේවා මගේගේ මගේ ඉඩම් කියලා හිතාගෙන එහෙම වෙන් කරගෙන ඉන්න. ඉතින් මේකම මන්ජනා කිරීමක් වගේ ගන්න පුළුවන් පතවිය ගැන. තිරුවන් සරණයි.
ඒ කියන්නේ අර මන්ජනා කිරීම කියලා කියන්නේ මම තේරුම් ගත්ත හැටියට ඒ කියන්නේ සත්‍ය ඒ කියන්නේ අනවබෝධය කියන්නේ ඒ කියන්නේ ඔබතුමා කියපු දේත් හරි මේක පටන් ගන්නෙ අසෘතවත් ප්‍රත්‍යඥය කියලා. එතකොට අසෘතවත් ප්‍රත්‍යඥයස සෘතවත් ආර්ය සාකච්ඡේ අතර ඇති වෙනස තමයි මෙතනින් ඇත්තටම මතුවෙන්නේ. මම හිතන්නේ අපි මේ ධර්ම සාකච්ඡාවේ සෘතවත් භාවය කියන එක මේ අසහා දැනගත්තේ දැනුවනේ. ඇත්තටම මම හිතන්නේ මේකට අපිට ලොකුම වාසනාවක් අපි මේ දේවල් මේ විදිහට දකින්න මේ ධර්ම සාකච්ඡාව මත මේ අපිට පෝෂණය කරනවා. ජීවිතවත් සම්බන්ධ උනාද?
සම්බන්ධ
හෙලෝ
මාව එන දැන් ඇහෙනවා. දැන් ඇහෙනවා මේ කොග්ගලගේ මහත්මයා තෙරුවන් සරණයි. ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අපි කතා කරගත්ත විදිහට සාකච්ඡා කළේ මූලපරයය සූත්‍රයේ මූලික ධාතු පිළිබඳ කොටස. මම හිතනවා ඔබතුමාට පුළුවන් කියලා යම් කිසි දෙකින් ඇහෙන්නත් ඇති අපි කතා කරපු දේවල් මෙතෙක් අවසාන කොටස විශේෂයෙන්. එතකොට මම හිතනවා ඉතුරු කොටස සාකච්ඡා කිරීමට මම ඔබතුමාට යොමු වෙන්නම්. කොග්ගලගේ මහත්මයා තුරන් සරණයි.
දෙරුවන් සරණයි. මම හිතනවා දැන් එහෙනවා ඇති කියලා මේ
මුලින්ම
සමාන්න ඕන මම මේ නුවර ඇවිල්ලා මේ පැත්තේ වහිනවා දිගට මේ බොහොම කරදරයෙන් කනෙට්ටුනේ. හොඳයි අපේ මඤ්ඤණා කරනවා කියන එක ගැන මම හිතන්නේ කට්ටිය කතා වුණේ. ඉතින් මම හිතනවා මේ මූලපරියාය සූත්‍රයේ කතා කරන්න ඇති පුද්ගලය හතර කොටසක් ගැන. පෘථග්ජන පුද්ගලයා, ශ්‍රේක පුද්ගලයා, රහතන් වහන්සේ, තථාගතයන් වහන්සේ.
කොග්ගලගේ මහත්මයා අපි එතරම් දුරට ගියේ නැහැ. ඔබතුමා ඒක පිළිබඳ අපිට පොඩි කෙටි විස්තරයක් කරලා මේ ඉස්සරහට යමු. හොඳයි. සර්වන් සර්.
එහෙමනම් මම ඒක මේ කියන්නම් මේ එතකොට ඒ මූලපරියාය සූත්‍රයේ කියනවා පතවින් පතවිතෝ මඤ්ඤති කියලා. එහෙම කියන්නේ අසෘතවත් පෘථග්ජනයන්. එහෙම නැත්නම් මේ ආර්ය ශ්‍රාවකයන් මුණ නැගසන සද්ධර්මයක් අහපු නැති සාමාන්‍ය පෘථග්ජන කෙනා මේ ලෝකේ දකින්නේ නැති. ඊළඟට තව කොටසක් තියෙනවා ශ්‍රේක පුද්ගලයා. ඒ කියන්නේ අපි හිතන්නේ කට්ටිය ගන්නවා ඇති ශ්‍රේක පුද්ගලයා කියන්නේ එතකොට රහත් වෙලා නැහැ තාම. හැබැයි ආර්ය මාර්ගයේ ඉන්නවා. ඒ කියන්නේ මදපල ලාභින් විදිහට ඉන්නවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ඒ මදපල ආර්ය දර්ශනයේ ඉන්නවා. තාම සම්පූර්ණ කරලා නැහැ. ඒ දෙවෙනි පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා තමයි රහතන් වහන්සේ. හතරවෙනි පුද්ගලයා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ විදිහට වර්ග කරලා ඒ එක එක අය මේ ලෝකේ දකින්න හැටි ගැන තමයි මේ මූලපරියාය සූත්‍රයේ මුලදී සඳහන් වෙන්නේ. එතෙන්දී පෘථග්ජන පුද්ගලයාට කියනවා පඨවින් පඨවිතෝ මඤ්ඤති. ඒ කියන්නේ පඨවිය විදිහටම දකිනවා නැත්නම් බාර ගන්නවා. මඤ්ඤනා කරනවා. ඊළඟට ශේක පුද්ගලයාට ඒ දෙනවා පඨවින් පඨවිතෝ මාමඤ්ඤති කියලා වචන.
අපට ඇහෙන්නේ නැතුව ගියා කොගල්ගේ මහත්මයා.
එතුමා නිසන්දි වුණා දැනන්නේ මොනවද එක ගන්න බලන්න. මට අද කාටවත් මහිනවා මම හිතන්නේ එතුමාට සාර්ථක සම්බන්ධෙන්න පුළුවන් වෙයි කියලා. සම්බන්ධ වෙමින් පවතිනවා. සමහර නැත්නම් අද අපිට ගොඩක් බාධා තියෙනවා මගේ පැත්තෙන් ඒ වගේමයි. හොඳයි.
දැන් අපි තමයි එතුමා මේම සම්බන්ධ වෙයි කියලා. ඔව් මඤ්ඤති කියන වචනේ ගැන ඇත්තටම අපි මඤ්ඤණා කරනවා කියන එක ගැන මීට කලින් කතා කරලා තියෙනවා. මඤ්ඤණා කරනවා කියන තැනදී අපිට මතකද එක්තරා තැනක ඒ කියන්නේ මදුපිණ්ඩික සූත්‍රයේ අපි කතා කරා යන් සංජානාති තම් විතක්කේති තම් විතක්කේති තම් පපංචේති කියලා. පපංච කියන එකයි මඤ්ඤණා කියන එකයි අතර බොහෝ දුරට සමාන්තර අදහස් තියෙනවා කියනවා. මඤ්ඤණා කරනවා කියන්නේ ප්‍රපංච කරනවා කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගැනීම කියන එක තමයි ධර්මයේ හඳුන්වන්නේ. ඒ කියන්නේ ඇත්තටම දැන් මොකක් හරි කියන්නේ දැන් පඨවි කියන ධාතුව පිළිබඳව හෝ එහෙම නැත්නම් මෙතන සඳහන් වෙන පෘථුවිය කියලා පඨවි ධාතුව පිළිබඳව හෝ ඒ විදිහට යම් කිසි දෘෂ්ටියකින් තණ්හාව කොග්ගගේ මහත්මයා තෙරුවන් සරණයි දැන් ආපහු සම්බන්ධ වෙනවා නේද?
ඔව්.
ආ හොඳයි. හොඳයි.
හොඳයි. මම කන්ටිනියු කරන්නද?
හොඳමයි කොග්ගගේ මහත්මයා අපි අර මඤ්ඤණා කරනවා කියන එක ගැන මේ ප්‍රපංචයි මඤ්ඤණා කියන එක ගැන තියෙන සමාන්තරභාවය ගැන පොඩ්ඩක් කතා කරා ඔබතුමා විසන්දි වෙච්ච වෙලාවේ අපි ඉදිරියට ගෙනියමු.
හොඳයි. පරුවන් සරණ. එතකොට මම මේ කියාගෙන ආවේ මේ මූලපරියාය සූත්‍රය අනුව මේ පුද්ගලයන් හතර දෙනෙකුට බෙදලා තිබුණාට ඇත්තටම තුන් ආකාරයයි. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ, රහතන් වහන්සේ එක මට්ටම කියන්නේ විද්‍යාව සම්පූර්ණයෙන් දුරු කරහම තියෙන මට්ටම කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට පුතග්ජන යා පඨවියේ පඨවිය කියලා මඤ්ඤා කරනවා. පඨවින් පඨවිතෝ මඤ්ඤති. ඊළඟ ශ්‍රේක පුද්ගලයාට ඒ දෙන්නේ මාමඤ්ඤති කියන වචනේ. රහතන් වහන්සේ, තථාගතයන් වහන්සේට ඒ දෙන්නේ නමඤ්ඤති. නමඤ්ඤති කියනකොට ඒකට මඤ්ඤණා කරන් නැති ස්වභාවය. එතකොට පුතග්ජනයා මේ විදිහට මඤ්ඤණා කරනවා. රහතන් වහන්සේ මඤ්ඤණා කරන්නේ නැහැ. එතකොට අපිට හොයාගන්න වෙනවා මේ මාමඤ්ඤති කියන වචනේ තේරුම ශ්‍රේක පුද්ගලයා කියන්නේ මේ ආර්ය දර්ශනය තියනවා තම සම්පූර්ණ කරලා නැති අයට කියන්නේ මාමඤ්ඤති කියලා. එතකොට මේ මඤ්ඤණා කරනවා කියන එක ගැන අදහසක් ගන්න අපි මේ විදිහට ගමුමර දැන් වතුරට එදෙන බල්ලගේ උපමාව ගත්තොත් බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියලා මඤ්ඤණා කරනවා කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ බල්ලා හැදිලා තියෙන්නේ සතර මහා ධාතුයෙන් කියලා විශ්වාස කරනවානේ. ඒකත් එතකොට ඒ සතර මහා ධාතුව ගැන මඤ්ඤණා කරනවා. ඒතර පඨවිය කියලා මඤ්ඤණා කිරීමක් තියෙනවා. මේක ඉස්සෙල්ලා තියෙනවා පඨවිය පඨිතෝ සංජානාති. ඒ කියන්නේ හඳුනා ගන්නවා. ඒකම ඊළඟට පඨවිය පඨිතෝ මඤ්ඤති කියලා. මේ පාලි වචන පොඩ්ඩක් වෙනස්ව තියෙනවා නම් කියන්න මොකද මම මේ සූත්‍රේ බලාගෙන නෙමෙයි කියන්නේ මට ඒ ටික නැහැ මං හිතනවා සූත්‍රයේ විදිහට තියෙන්නේ කියලා. ඒක පඨවින් පඨවිතෝ මඤ්ඤති පෘථග්ජන කෙනා ශ්‍රේක පුද්ගලයාගේ තියෙන පඨවින් පඨවිතෝ මාමඤ්ඤති ළඟට රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ පඨවින් පඨවිතෝ න මඤ්ඤති. එතකොට දැන් අර මඤ්ඤණා කරන එක අපි ඇත්ත ඇති හැටි නෙවෙයි. ඒ කියන්නේ අපි දෘෂ්ටියකින් හදාගත්තු එකක් ඒක එහෙමමයි කියලා බාරගන්න ගතිය තමයි පෘථග්ජන ස්වභාවය තියෙන්නේ ලෝකෙට ඇති දෘෂ්ටියකින්. එතකොට ඒක හිතතහකි පඨවින් පඨවිතෝ මඤ්ඤති. එතකොට රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කළාට පස්සේ
එහෙම මඤ්ඤණා කරන්නේ නැහැ. ඒ කියන්නේ පඨවිය කියලාවත් නොපිහිටන ස්වභාවය. දැන් වතුරට වෙන බල්ලට බල්ලි නොපිහිටන ස්වභාවයනේ දැන් අපිට තියෙන්නේ. අපි වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒ උපමාවේදී අපිට අවිද්‍යාව කියදෙන්නේ නැහැ. බල්ලට අවිද්‍යාව යෙදුනට. ඒක උපමාවක්. එතකොට ඒ උපමාව අපිට සංසන්දනය කළොත් අපි රහතන් වහන්සේගේ ස්වභාවය දැන් අපි යම් කිසි දෙයක් තියනවා කියලා අපි බාරගත්තට අපි ලෝකයක් බාරගත්තට ඒක ලෝකයක් මඤ්ඤණා රහතන් වහන්සේට එහෙම මඤ්ඤණා කිරීමක් කියෙදෙන්නේ නැහැ. ඊළඟට මම මේ මෙද කොටස දකින්නේ ශේක පුද්ගලයා මාමඤ්ඤති කියන වචනේ අපි තේරුම් ගන්න උත්සාහ කළොත් එයා තාම රැවටෙන ගතිය තියෙනවා. ඒ කියන්නේ ලෝකෙට අයිතිමත්කමෙන් දකින ගතිය තියෙනවා. හැබැයි ඒ වුණාට නුවණක් තියෙනවා. රහතන් වහන්සේ මේ විදිහට මේක බාරගන්නේ නැහැ. මේ විදිහට මඤ්ඤණා කරන්නේ නැහැ. මේ කෘතඥයා තමයි මෙහෙම මඤ්ඤණා කරන්නේ. එහෙනම් අපි මේ මඤ්ඤණා කරන එකෙන් නිදෙන්න උත්සාහයක් ගන්න ඕන. මොකද දැන් රහතන් වහන්සේගෙ තත්ත්වය වෙන සම්මා දිට්ඨියෙන් අවබෝධයක් තියෙනවා. තාම ඒක සම්පූර්ණ නොවුනට කෘතඥ ස්වභාවයට මෙහෙම බාරගත්තට රහතන් වහන්සේගේ ස්වභාවයේදී මෙහෙම බාර ගැනීමක් නැහැ. එහෙමනම් අපේ ප්‍රඥාව වැඩෙන්න ඕන අන්න ඒ මට්ටම දක්වා කියලා අවබෝධයක් තියෙනවා ශ්‍රේක පුද්ගලයාට. එතකොට එයා මඤ්ඤණා කරන එකෙන් වළකින්න උත්සාහයක් දරනවා. ඒක තමයි මම මාමඤ්ඤති කියන එකෙන් දකින්නේ. ඒ කියන්නේ තවම එකට අහු වෙන ස්වභාවයේ තිබුණට මේක ඇත්ත ස්වභාවයේ මෙහෙමයි කියලා අවබෝධයක් තියෙනවා. දැනට අපිට කෙලස් මට්ටමට මෙහෙම පෙනුනට කෙලසුන් දුරු වුණහම මේ විදිහට අපි මඤ්ඤණා නොකරන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් හිතමු දැන් බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියලා හිතෙනවා. හැබැයි එයා අපි කියන දේ විශ්වාස කළොත් ඔතන ඔහොම පෙනුනට ඔතන බල්ලෙක් නැහැ. ඔක හිතෙන් හදාගත්තු දෙයක් තමයි වේලියේ කියලා වාර අරන් තියෙන්නේ. එතකොට එයාට ඒක ප්‍රත්‍යක්ෂව නොපෙනුනාට අපි ගැන ශ්‍රද්ධාවක් තියෙනවා නම් මේ කියන එක ඇත්ත වෙන්නේ නැති. මේක මගේ තියෙන කෙලෙස් වල තමයි මගේ තියෙන ඇත්ත නොදන්න කම තමයි මට මෙහෙම හිතෙන්නේ. ඇත්ත අවබෝධ කළොත් මේක නොපිහිටන ස්වභාවයක් ඇති කියලා අර නුවණකින් يعني අපේ පැත්තෙන් බැලුවොත් සම්මා දිට්ඨියකින් ඒ දල අවබෝධයක් තියෙනවා. එතකොට ඒ සඳහා උත්සාහ කරනවා. උත්සාහ කරනවා කියන්නේ ආර්ය මාර්ගයේ වඩනවා ප්‍රඥාව වැඩි වීම සඳහා. අන්න ඒ වගේ අදහසක් තමයි මම මාමඤ්ඤති කේ දකින්නේ. අපි මේක පැහැදිලි වුණාද කියලා පොඩ්ඩක් අදහස් විමසලා බලමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පොගලගේ මාස්ටර්. එතන මේ කාටද ප්‍රශ්නයක් තියෙනවද? ශේක පුද්ගලයේ දකින්න විදිහ ගැන ඒ කරපු ඉස්සර පිළිබඳව යම් කිසි ප්‍රශ්න. ඔව් එතෙන්ද ඇත්තම පොඩි හැඳින්වීමක් වශයෙන් මොස් ඒ වගේම මේ කොග්‍රේ මහත්මයා කිව්වා මේ සූත්‍රයේ පරි ඒ කියන්නේ මේ මුද්‍රිත පිටු නැහැ කියලා මේ ළඟපාත. ඒකේ ඇත්තම මේකේ මේ සිංහල පරිවර්තයේ තියෙන කොග්‍රේ මහත්මයා මේ ශේක පුද්ගලය ගැන කියන තැන මහණේ ශේක වූ නොපැමිණි අරහත්වය ඇති කියන රහත් නො වූ යම් මහණෙක් නිරුත්තර වූ යෝගශේම සංඛ්‍යාත රහත් බවට පතමින් වෙසේද. ඒ කියන්නේ ඒ ආර්ය මාර්ගයේ ගේ වඩන කෙනෙක් දැනට ආර්ය පුද්ගලෙක් තමයි. නමුත් රහත් වෙලා නැහැ. හෙතෙමේ පෘථිවිය වශයෙන් විසින් දැනගනි. දනි පෘථිවිය වශයෙන් පෘථිවිය පටවි කියලා කියනවා. පටවි වශයෙන් මැනවින් දැන මඤ්ඤණා නැත්තේ නමුදු වරහන් ඇතුළේ තියෙන තෘෂ්ණා මාන වශයෙන් මඤ්ඤණා නැත්තේත් නොවේ කියලා. එතකොට අපිට හිතෙනවා දැන් අපි මඤ්ඤණා කරනවා කියනකොට කොබෙරගේ මහත්මයා අපි කියනවා තණ්හා දිට්ඨි මාන කියන තුන. එතකොට මෙතන ඇත්තම සඳහන් වෙන්නේ තණ්හා මාන කියන දෙක විතරයි. ඒ කියන්නේ එතන අර දිට්ඨිය කියන එක නැති නිසා මේ තණ්හා මාන වශයෙන් මේ විදිහට මඤ්ඤණා කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ තණ්හා මාන වශයෙන් විතරයි. නමුත් අර දෘෂ්ටි කියන කොටස කැඩලා තියෙන විදිහට වගේ තේරුම් ගත්තොත්
නිවැරදිද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ડોක්ටර් කොග්ගලියම.
ඔව්. පෙරවන් සර්ණාය යන්තම මේ දැන් මේ සිංහල තේරුම්නේ මේ විදිහට තමයි තියෙන්නේ. හැබැයි අපි නිතරම අර පාලි එකත් එක්ක යන්න ඕන. දැන් පාලි එකේ තියෙන්නේ මඤ්ඤණා කරන වචනේ විතරයි. මඤ්ඤති, මාමඤ්ඤති, නමඤ්ඤති කියන එක. ඒකට ඕක දැන් සිංහලෙන් විස්තර කරන්න ගිහිල්ලා තමයි අර සංහා දික්ති මාන දාලා ඊළඟට දික්ති කැල්ල අඩු කරලා තියෙනවා. මොකද දැන් සෝවාන් පුද්ගලයාගේ දික්තිය නැහැ කියන එක. ඒ කියන්නේ සක්කාය දික්තිය නැහැ කියන අදහසින් තමයි මට හිතෙන විදිහට තමයි දික්ති කොටස අයින් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් සම්මා දික්තිය පැහැදිලිව තියෙන හින්දා අර දික්ති කියලා අසන අර වැරදි දෘෂ්ටිය කියන එක යෙදෙන්නේ නැහැ කියන අදහසින් තමයි එතන දික්ති නැහැ. සංහාමාන දෙක විතරයි කියන එක. ඉතින් මේ අපි මඤ්ඤණා කිරීමේදී මොකද මං හිතන්නේ කට්ටිය ප්‍රපංච ගැන කතා කරනවා මට ඇහුණා. එතෙන්දිත් ඔය අදහසම ගන්නවා මේ තණ්හා දික්තිමාන විදිහට ගැනීමයි ප්‍රපංචය කියලා. දැන් ඔය මෙහෙම සිද්ධියක් තියෙනවා. දැන් මඤ්ඤණා කරනවා කියන්නේ නැත්තම් මේ ප්‍රපංචයක් හදනවා කියන්නේ අර ඇත්ත ඇති ඇති නෙවෙයි කියන එක අපි තේරුම් ගන්න ඕන. දැන් මම අතන උදාහරණෙ දී කිව්වේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා මඤ්ඤණා කරනවා. නැත්තම් ප්‍රපංච කරනවා. ඒ විතක්ක ਵਿਚාර තමයි ප්‍රපංච බවට හැරෙන්නේ. කියන්නේ අපේ මනසෙන් හිතන දෙයක්. ඒක බාහිරේ තියෙන්නම අවශ්‍ය නැහැ. අපට ප්‍රශ්නේ තියෙන්නේ අපි බාහිරේ තියෙනවා කියලා විශ්වාස කරන ගතියක් තියෙනවා. ඒ තමයි මේ මඤ්ඤති කියන එක. එතකොට නමඤ්ඤති ස්වභාවෙදී ඒක යෙදෙන්නේ නැහැ. දැන් මාමඤ්ඤති කියන එකේදී අපි එහෙම දකින ගතිය තියෙනවා. ඒක මඤ්ඤණා කරන ගතිය තියෙනවා. ඒ වුණාට දන්නවා මෙතන මොකද්ද වැරද්දක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපේ කෙලෙස් මතමයි මෙහෙම අපට හිතන්නේ නැත්තම් තේන්නේ තියනවා කියලා හිතන්නේ. ඒකට කෙලෙස් දුරු කළොත් ඔහොම පිහිටන්නේ නැහැ කියන අවබෝධයක් එන ගතිය. එතකොට ඒ මත දැන් ඔකේ අපන කොහි මේ පරිවර්තනේ එන්න මෙහෙම මේ අදහසක් තියෙනවා. දැන් මේක අපි මඤ්ඤණා කළාට පස්සේ ඒ කියන්නේ තියනවා කියලා හිතුවට පස්සේ ඔතන යෙදෙනවා තණ්හා දික්ටි මාන කියන ඒවා. ඒ කියන්නේ තියෙන දේට අපිට තණ්හා කරන්න පුළුවන්, ඇලෙන්න ගැටෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට බල්ලෙක් ඉන්නවා කියලා බල්ලා පිළිගත්තට පස්සේ එක්කුට තරහරම් බුරන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝභ පැත්තෙන් ආස පැත්තෙන් ගිහිල්ලා වල්ගෙවන්න පුළුවන්. එතකොට එතෙන්දි පේනවා ඒ තණ්හාව යෙදෙන්න පුළුවන් අරක බාරගත්තට පස්සේ. මොනතරම් ජීවනසක් තියෙනවා. කියන්නේ තණ්හා දික්ති මාන කියන ටික යෙදෙන්නේ අතන ඒ දෙයට අහු වුණාට පස්සේ. ඒක මත යෙදෙන දෙයක්. ඒ කියන්නේ ප්‍රපංචය නිසා තණ්හා දික්ති මාන ඇති වෙනවා මිසක් ඒ කියන්නේ මේ දෙකම එකක් කියලා ගොඩක් වෙලාවට අහන්න ලැබුණාට ඔය දෙකේ පොඩි වෙනසක් මම දකිනවා. ඒකේ එතකොට මේ සිංහල පරිවර්තනයේදී මේ තණ්හා දික්ති මාන ධර්ම අපි දැන් අපන තේරුම් ගන්න ඕන. මෙතන වැරදි දෘෂ්ටියකට අහු වීම. ඒ කියන්නේ නැති දෙයක් තියනවා කියලා බාර ගන්න ගතියමයි මේ මඤ්ඤණා කරනවා කියන එක. රහතන් වහන්සේට එහෙම මඤ්ඤණා වීම කියදෙන්නේ නැහැ. එතෙන්දි මේක පැහැදිලි වෙනවා මං හිතන්නේ. එතකොට ශේක පුද්ගලයාගේ තියෙන්නේ තාම මඤ්ඤණා කරන ගතිය තියෙනවා. මොකද තාම කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කරලා නැහැ. රහත් වෙනකන් අපි ගන්නා විද්‍යාව දුරු වෙන්නේ නැහැ. එතකොට මඤ්ඤණා කරන ගතිය තිබුණාට එයාගේ සම්මා දිට්ඨිය හින්දා ඒ කියන්නේ සද්ධර්මයේ අහලා ඒක නුවණින් දැකපු හින්දා තේරුම් ගත්ත හින්දා එයා දන්නවා මගේ කෙලෙස් මට්ටමට මෙහෙම පෙනුනට මේ අවිද්‍යාව දුරු වුණ දවසක මේ ස්වභාවය නිවි පවතින. ඒ කියන්නේ රහතන් වහන්සේගේ මට්ටම නමඤ්ඤති ස්වභාවය. එතකොට ඔතන අපි ගන්න ඕන දැන් අපි රූපයක් කියන එක අපි බාර ගන්න ගතියක් තියෙනවා. උපාදාන කරන ගතියක් තියෙනවා. එතකොට රහතන් වහන්සේට දැන් අපි සාමාන්‍යයෙන් පැහැදිලි කිරීමක් තමයි රූපෙ තිබුණට ඔක උපාදාන කරන්නේ කියන එක. දැන් මම දකින පැත්ත උපාදාන කරන්න රූපයක් පිහිටන්නේ. ඒ කියන්නේ අර වතුරට එබෙන බල්ලා දැන් මෙතන ඡායා මාත්‍රයක් විතරයි කියලා අවබෝධයට ආවොත්, ඒ කියන්නේ අපි ඉන්න මට්ටමට ආවොත් එයාට බල්ලෙක්ව පිහිටන්නේ. ඒ කියන්නේ උපාදාන කරන්න රූපයක් පිහිටන්නේ. මේ සතර මහා ධාතුන් හැදිච්ච බල්ලෙක් නේද කියලා හිතන්න බල්ලෙක්ව පිහිටන්නේ. ඒතර බල්ලෙක්ව පිහිටන්නේ නැති දවසට සතර මහා ධාතුවක් කියලා බාර ගන්න ඒකත් නොපිහිටන ගතියක් තියෙනවා. ඒ කියන්නේ උපදින් නැති ගතියක්. අපිට අපේ කෙලෙස් මට්ටමට උපදින. ඒ කියන්නේ දැන් බල්ලගේ නම් බල්ලගේ කෙලෙස් මට්ටමට එහෙම දෙයක් ඉපදිලා තියෙන්නේ. ඒ උපමාවේදී අපිට ඒ කෙලෙස් දෙන්නේ නැති හින්දා අපිට ඒක උපදින්නේ නැහැ. ඒ කියන්නේ පිහිටන්නේ නැහැ. එතකොට ඒ මඤ්ඤණං කරන්නේ නැති ගතිය. හැබැයි අපි ඒ වතුරේදි මඤ්ඤණං කළාට මේ අනිත් රූප වලට අපි මඤ්ඤණා කරනවා. ඇහෙන් දකින්න ඒවා පියනවාමයි කියලා. නැත්තම් තියෙන හින්දමයි පේන්නේ කියන අන්නේ වැරදි මතයක ඉන්නවා. ඒ ඉන්න ගතියම තමයි මඤ්ඤණා කිරීම. ඒ කියන්නේ බාහිරේ තියෙන දෙයමයි මේ තියෙන්නේ. නැත්තම් පේන දෙයමයි තියෙන්නේ කියන මට්ටම. ඒක කෘතක් කියන මට්ටම කියලා හිතන්න පුළුවන්. ඒක තමයි මම දකින්නේ මඤ්ඤණා කරන මට්ටම. ඒවා ඇදලා තියෙන්නේ පටලියාපෝ තේජෝ වායු වලින් කියලා අපි ඊළඟට තේරුම් ගන්නවා. ඒ කියන්නේ අපි දැන් ඔන්න බාහිර ශරීරයක් තිබුණත් මුලින්ම අපේ භාවනාවලදී අපි ඒක කඩනවා. මේක කෙස්ලොම් නියදත් වැඩි දෙතිස් කුණක කියලා. එතකොට අපි ශරීර සංඥාවෙන් මිදෙන දෙතිස් කුණුපේ අල්ල ගන්නවා. ඊළඟට ඒ දෙතිස් කුණුපෙන් මිදෙන්න දැන් කෙස්ලොම් නියදත් කියලා තියෙනවා. ඒවයින් මිදෙන්න ඒවා දිහා තියෙන්නේ සතර මහා ධාතු. එහෙනම් නැත්නම් රූප කලාප ගොඩකින් තමයි මේවා හැදිලා තියෙන්නේ. රූප කලාපිත සිත් තියෙනවා. ප්‍රතිස්සම් නියතක් කියන සංඥා වලින් මිදෙන්නේ. හැබැයි දැන් රූප කලාපෙ තියෙනවා. ඒ රූප කලාපෙ ඊළඟට තියෙනවා ඔක තියෙන්නේ සතර මහා ධාතු. හැබැයි ඒවා වෙන් කරන්න බෑ. ඊළඟට ඒ රූප කලාප අනිත්‍යයක් දකින්නවා. මේක හට ගන්නවා, විනාශ වෙනවා, මේ පවතින කාලයක් තියෙනවා. චිත්තක්ෂණ 1000ක් මේ වෙනස් වෙන ගතිය. හැබැයි ඒ වෙනස් වීම දකින්නේ දෙලියේ තියෙන රූපයි. එතකොට එතන රූප කලාප මට්ටමේ නැත්නම් ධාතු මට්ටමේ මඤ්ඤණා කිරීමක් තාම තියෙනවා. මොකද මේ ධාතුන් ගැන ඒ එළියේ තියෙන දේ හැදිලා තියෙන ධාතුන් නැත්නම් රූප කලාප කියනවා කියලා දැනගන්නේ කවුද? මෙහි ඉන්න මම කියන ගතිය තියෙනවා. ගබේ දැන්වත් ඒව ආයි කාටද කියන ස්වභාවය. දැන් ඕකේ අනිත් පැත්ත තමයි නාමඤ්ඤ පිසබහින් පිහිටන් නැති ස්වභාවෙදී දැන් අර වතුර වෙන බලලා ජී මත්තමේ දැන් අපිට කවදාවත් වතුර බලලා පිහිටන්නේ නැහැ. ඒකට ඒ පිහිටන් නැත්නම් ඒ බලන හැදිච්ච ප්‍රමහා ධාතුවක් පිහිටන්නේ නැහැ. අර බලලා දෘෂ්ටි හිතියෝ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවොත් එයා ඒ බල්ලගේ සංඥාවෙන් මිදෙන්න ඉන්නකට අපි කරපු භාවනාවකට එහෙම නෑ. ඔබ බල්ලෙක් මිනි දෙපිස් කුණු ප්‍රොෆෙස්ලොන් කියලා සම්මස්නහර කියලා හිතන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒවත් මිනි තියෙන්නේ ඔය සතර මහා ධාතු. එහෙම නැත්නම් රූප කලාප රොඩක් කියලා හිතන්න පුළුවන්. දැන් එහෙම හිතුවත් අපි දන්නවා එතන ඒක ඇලින්ග නැති කරන්න උදව් වුණාට නැති කරන්න ඒකෙන් උදව්වක් නැහැ. මොකද තාම අර ඒ බාහිර දෙයක් තියනවා. ඒක හැදිලා තියෙන්නේ මෙන්න මේ වයින් කියලා ඒක කඩලා ඉඳලා බැලීමක් තමයි කරන්නේ. ඒක පිහිටියේ කොහමද කියලා ඒ සමුදයයි ඊළඟට ඒ සමුදේ නැති වුණත් මේක නොපිහිටනක තියෙන ගැන අවබෝධයක් එතන යෙදෙන්නේ නැහැ. බාහිර රූපේ බාර ගන්න නියඩේ කළොත් ඒකට අපි බාහිර රූපේ පිහිටියේ මෙන්න මේ හේතු නිසායි කියලා බැලුවොත් ඊට වඩා දක්මත් යන පුළුවන්. මේක නොපිහිටන මට්ටමක, ඒ කියන්නේ නාමති මට්ටමකට යන්න පුළුවන් කියන එක. ඒක මම අර සිංහල පරිවර්තනයේට වඩා පොඩ්ඩක් කරපාලි එකෙන්ම මේක ගත්තොත් මේක කියන්නේ යම් කිසි අදහසක් ගන්න පුළුවන් මේ ලෝකෝත්තර දර්ශනය ගැන කියන මට්ටමෙන් ගත්තමයි මම සාකච්ඡා කරන්නේ. අපි තව පොඩ්ඩක් අද පස්සේ මසලා බලමු. පිරිසගෙන් සර්වන් සරණයි.
සර්වන් සරණයි. හොඳයි. කාට හරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද මෙතෙක් සාකච්ඡා කරපු කොටස් පිළිබඳව?
පොඩි ප්‍රශ්නයක් කරනවා. දැන් ඩොක්ටර් පොපුලගේ ඒ එක්ස්ප්ලනේෂන් එකේ කිව්වා මෙහෙම යම් දැක් දැක්කහම ඒක ඒක තියෙන ඉඳන් දකින්නේ කියන එක අපි හිතනවා කියලා අපිට මම මේසයක් දකින්නවා නම් එතන යම් දැක් තියෙනවනේ. එතකොට මම ඒක මේ පටවි ධාතුවක් හැටියට හිතන එකද නැත්නම් මේසයක් කියලා මම දැනගත්තා වුණාට මේසයක් නෙමෙයි එතන පටවි ධාතුවක් තියෙනවා කියලා කියලා හිතන එකද හරියන්නේ කියලා මං අහන්න. මොකරි තියෙනවා කියලා එතන දන්නවන්නේ නම් මට ඒක තේරුම් කරලා දෙන්න පුළුවන් තරවසන්.
ඔව් තේරුම් ගන්න. ඒකෙන් තමයි මම එන්න හැදුවේ. ඒ කියන්නේ අපි දැන් එළිය මේකක් තියෙනවා කියලා දැක්කහම දැන් අපි අහලා තියෙනවා නැත්නම් පුරුදු කරලා තියෙන්න පුළුවන් ඔතන මේකක් නිනේ තියෙන්නේ රූප කලාපුණා සතර මහා ධාතුව. එතකොට සතර මහා ධාතුව තියෙන තැනක අපේ ඇහැ නිසා තමයි ඔය වෙන්කයක් තියෙනවා කියලා අපි දැනගත්තේ. එතකොට ඒක මේක හිතන්න පුළුවන් එක්තරා මට්ටමක්. හැබැයි තවම ඇත්තම ඇත්ත නෙවෙයි. කියන්නේ යථාභූත ස්වභාවය නෙවෙයි. මොකද අපි දැන් මේක නැති වුණාට එළියේ සතර මහා ධාතුව කියන මතයකට ගිහින් තියෙනවා. එතකොට දැන් එළියේ සතර මහා ධාතුව තියෙනවා කියලා දැනගන්නේ කවුද? එතකොට මේකත් මම තමයි ඔබ දැනගන්නේ කියන එක. එහෙමනම් අපේ සක්කාය දිට්ඨිය දුර වෙයිද මේ විදිහට බලලා ඒක තව පැත්තකින් හිතන්න. දැන් අපි මේ ලෝකය අපි දකින්න හදන්නේ මේ බඹයක් වන්න ශරීරය තුළින්ද බුදුරජාණන් වහන්සේ විදිහට එහෙම නැත්නම් මේ එළියේ තියෙන මේසයක් තුළින්ද? මේසය තියෙන දැනනේ අපි සතර මහා ධාතුව කියලා නැතිලා තියෙන්නේ. මේසයක් නෙමෙයි එතන සතර මහා ධාතුව. මේ තාම අපි බාහිරින් නේද මේ ලෝකය හොයන්න හදන්නේ. ඔන්න ඔතන පොඩි අඩුවක් තියෙනවා කියන එක තමයි මම මේ කියන්න හදන්නේ. මේක මේ සූත්‍රෙන් පැහැදිලි කරන්න ගත්තේ ක්‍රමයේ ගැඹුරු සූත්‍ර සමාරිත කතා කරන අඩුයි. මේකේ මම ඊළඟට තව පොඩ්ඩක් ඉස්සරහට යන්නම්. එතකොට මම තව ටිකක් පැහැදිලි වෙයි කියලා මම හිතනවා. දැන් මේකේ මේ ටික නම් සඳහන් වෙන්නේ අට කතාවේ මේ මේකටම අදාළ මූලපරියය තුන අදාළ කතාවේදී තියෙනවා. දැන් මේ පුතග්ජනය මෙහෙම වර්ණනා කරනවානේ පටවියේ පටවිය කියලා ආකෝ ධාතුවේ ආකෝ කියලා ඊළඟට තේජෝ ධාතුවේ තේජෝ කියලා මඤ්ඤණා කරනවා. වායු ධාතුවේ වායෝ කියලා මඤ්ඤණා කරනවා. රහතන් වහන්සේ එහෙම මඤ්ඤණා කරන්නේ නැහැ. එතකොට අපි සතර මහා ධාතුව බාර ගන්න කෙනාට එහෙම මඤ්ඤණා කරන කෙනාට සතර මහා ධාතුව ගැන එක එක ආකාරයක හිතෙන්න පුළුවන්. ඒක සතර මහා ධාතුව කියන්නේ මොකක්ද කියන එක. අන්න ඒක හිතන්න පුළුවන් ආකාර හතරක් සම්බන්ධයි. ඒ ආකාර හතර තමයි සම්මුති පටවි. මම පටවි ආරම්භ කිව්වොත් ඒක ආපෝතේජෝ වායව සතර ටිකම යෙදෙනවා. දැන් පටවි ආරම්භ කිව්වොත් පළවෙනි එක තමයි සම්මුති පටවි. ඊළඟට තව ගන්න ආකාරය තමයි ලක්ෂණ පටවි. ලක්ෂණ ඊළඟට තවත් ආකාරයක් තමයි ආරම්භන පටවි කියන එක. හතරවෙනි ආකාරය තමයි සසම්භාර පටවි. එතකොට සම්මුති, ලක්ෂණ, ආරම්භන, සසම්භාර. මොන විදිහේ හතර ආකාරයකට මේ සතර මහා ධාතුව බාර ගන්න පුළුවන්. පරිදි අපිට තියා ගන්න ඕන. එතකොට මේ සතර මහා ධාතුව මඤ්ඤණා කරන කෙනාටයි මේ ආකාරයට සතර මහා ධාතුව ගැන අදහස් එන්නේ. ඒක මම මේ වචන හතර විස්තර කළොත් දැන් සම්මුති විදිහට ගන්න එක තමයි අපි පඨවිය කියන්නේ පොළව නැත්නම් තප් කියලා ගන්න එක. ඊළඟට ආපෝ කියන්නේ වතුර වගේ ජලය කියලා ගන්න එක. තේජෝ කියන්නේ ගින්දර, වායෝ කියන්නේ සුළං විදිහට ගන්න එක. ඒ දිහේ පැහැදිලි කිරීමක් මම හිතන්නේ හැමෝම අහලා ඇති. තප් දිය සුළං කියලා කර්මහා ධාතුව පැහැදිලි කරන විදිහක් තියෙනවා. ඒක කියනවා සම්මුති ආකාරය කියලා. සම්මුතිය ගන්න. ඊළඟට ලක්ෂණ විදිහට සතරමහා ධාතුව විස්තර කරන්න පුළුවන්. ලක්ෂණ කියන්නේ දැන් අපිට දැනෙන ගති අනුම. දැන් පඨවි කියන්නේ පද ගතිය. දැන් ස්පර්ශ කරාම පද ගතියක් දැනෙනවා. කාය ස්පර්ශයේ අනේ පද ගතිය. පොළොව ඇල්ලුවා පද ගතියක් දැනෙනවා. මේසයක් ඇල්ලුවා පද ගතිය. අනේ ගතිය තමයි මේ පඨවි කියන්නේ. ඒක පඨවි කියන්නේ ස්වභාවය පද ගතිය. තාපෝ කියන්නේ දියර ස්වභාවය නැත්නම් ඇවිල්ලා තියෙන ආලම්බන ස්වභාවය. තේජෝ කියන්නේ උණුසුම් සිසිල් ගතිය. ඒකත් දැනෙන ගතියක්. ඒකට එළියේ තියෙන ගතියන්නේ මේක මෙයා ආයතන හරහා දැනෙන ගතියක්. ඊළඟට පඨවිය ප්‍රෝතේජෝ වායෝ වායෝ කියන්නේ මේ විසිරෙන ගතිය කියලා. ඒ වගේ මේ ගති විදිහට කියනකොට ඒක ලක්ෂණ කියන්නේ ලක්ෂණනේ. මේ සතර මහා ධාතු විස්තර කරන්න ඕන. ඊළඟට තුන්වෙනි ආකාරයෙන් මම කියව ආරම්මන කියලා. ආරම්මන ධාතු විදිහට ගන්නකොට දැන් ආරම්මන පඨවි කියන එක එක විදිහකට හිතුවට හැකියි. දැන් ඔයාලා අහලා තියෙන පඨවි කස්සින්නේ වඩනකොට. එළියේ පඨවියක් දිහා බලාගෙන පටන් ගත්තට ඒක අපි නම් ගලයක් හදලා ඒක ටිකක් කළා යනකොට ඊළඟට තියාගෙන පඨවි පඨවි කියනකොට ඒක ආරම්භ කරන්න පුළුවන් මට්ටමකට එනවා. අන්න එතකොට තේනවා මේක ආරම්භන පටවියක් කියලා. ඒ කියන්නේ බාහිරේ තියෙන දෙයක් නෙමෙයි මේ හිතෙන්ම පෙන්වන ආරම්භණයක් කියන එක. මේක තව විදිහකට ගන්න පුළුවන්. දැන් අපිට ඈත බින්දර තියෙනවා පේනකොට අපිට හිතෙනවා හරි ලක්ෂණයි කියලා. ඒක දැන් ඈත දැනීමක් නෙමෙයි. ඇඟේ රස්නයක් දැකියා නෙමෙයි. මේක ආරම්භ කරනවා. එතන හරි ලක්ෂණයි. ඉතින් යාලි සීමකන්දක් වගේ දකින්නට අර හරි හීතල ඇති. මේක ආරම්භන ගතියකින් ගන්න එකක්. ඒ වගේ හතර ජාතියම ගන්න පුළුවන්. මේක එතකොට ආරම්භන පටවි. ඊළඟට හතරවෙනි එක තමයි සසම්භාර පටවි කියන්නේ. දැන් අර ඔබතුමිය ඉස්සෙල්ලා කිව්වේ අර මේසේ තියෙන තන මේසේ ළිමේ තියෙන සතර මහා ධාතු. එතකොට අපි එතන මේසේ බාර ගන්න සතර මහා ධාතුවක් ගැන කතා කරමු. දැන් අපි එළියේ මොකක් හරි ගහක් දැක්කොත් අර ගහ තියෙන අන්න අතන තමයි අර පාටවල ටික තියෙන්නේ ගහට අදාළ. ඇහැට පේන්නේ පාටනේ. ඒකට මේ පාට රඳාපවතින සතර මහා ධාතුවක් තියෙනවා කියන අදහස. ඒ කියන්නේ මේක බාර ගන්න. ප්‍රසම්බාර කියන්නේ ඒකයි. ඒක තව ටිකක් තව විදිහකට විස්තර කළොත් දැන් අපි ටෝච් එකක් ගැහුවත් වංකම් එල්ලකනොත් මේ කිස් ආකාශයට මුකුත් පේන්නේ නැහැ. බෑ ඔය අතරට මොකක් හරි යෙදුනොත් අපට පේනව අන්න අතන කියලා. ඒ අන්න අතන කියලා කියන්නේ එතන බාර ගන්න ගතියේ ධාතු ස්වභාවයක් තියෙන බව තමයි අපට හිතෙන්නේ. අන්න ඒක තියෙද කියනවා සසම්බාර කියලා. ඒ විදිහට මේ පටලියක් උපයෝගී වාරියක හතරම හිතෙන්න පුළුවන්. ඒත් අන්න මේ ධාතුයේ ධර්මයේ මන්්‍යනා රචනා වලින් හිතන්න පුළුවන් ආකාර කතරක්. මෙතෙන්දී තේරුම් ගන්නවා ධාතරෙන් කොතන හිටියත් අපි තාම මේක මන්්‍යනා කරන ස්වභාවයේ මහතන් වහන්සේ නිර්මාණයේදී දරපහාරි තියෙන කෙනා දකිනවා මේක අපේක්ෂිත අමකටනේ මන්නේ මාත්‍රි තපි ප්‍රඥාව වැඩුණු කෙලස් දුර වෙනවා තමයි ඔය විදිහට මන්නේනා වෙන්නේ නැහැ නේ කියලා දැක්ම අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. මම හිතන අතරට පැහැදිලි වෙනවා කියලා අපි අදහස් කිමතු මොන හරි ගැටලු තියෙනවා ඒක කරන්නයි
දෙරොන් සර්ණයි ඔය තවත් අදහස් ප්‍රශ්න තියෙනවද ඒක තේරුම් පුළුවන්.
පිළවෙත් සර්මයි සමගින් කවසරයි. එතකොට අපි බාත විදියට චක් විඥානය පහළ වෙනකොට එතකොට රූපයක් උපදිනකොට යම් කිසි විදිහකට අපි පහළ තින විදිහට විද්‍යමාන වෙනවා කියලා එතකොට මේ පිහිටන් නැති බව අපි අවබෝධ කරගන්නේ මේ හේතු නිසා මේවා විද්‍යාක් විද්‍යමාන වෙන බව ප්‍රඥාවෙන් ගෝචර වෙන නිසාද පොඩ්ඩක් පැහැදිලි කරන්න තිරුවන් සරණයි.
අපි දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපේ ඇත්ත දකින්න. අපි රූපේ මුලා වෙලා ඉන්නවා කියන එක අපි පිළිගන්න ඕන. ඒ කියන්නේ ලෝකයට ඇවිත් ඉන්නවා කියන එක. ඒතකොට රූපේ ඇත්ත කියතාවුත් ස්වභාවය දකින්න නම් මේ ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් බලන්න කියලා. ඒතකොට ආයතන වශයෙන් බලනකොට මේ ඇහෙන් දැකීම ගැන අපිට කතා කරන්න පුළුවන්. ඇහෙන් දැකලා නම් මොනවා හරි දැනගෙන තියෙන්නේ. එතකොට එතන මොන ආයතන විදිහටද මේ තත්ත්වයට ආවේ? අපි මේ දේ තියනවා කියලා පිළිගන්න මට්ටමකට ආවේ. මෙතෙන්දිත් මතක් කරගන්න බල්ලගේ උපන් ආවත් වතුරට ඉඳන බල්ලෙක් ඉන්නවා කියලා තේරුම් ගන්න ආවේ ඇහෙන් දැකීම මුල් කරගෙන. ඒකට චක්කායතනය තමයි මුලින්ම වැඩ කරලා තියෙන්නේ. ඒ කියන්නේ චක්කු විඥාණයෙන් යම් කිසි ස්වභාවයක් පෙන්නවා. දැන් අපි දන්නවා ඇහැට ගෝචර වෙන්නේ වර්ණ රූපයකින්. ඒ කියන්නේ ඇහැට වර්ණ සටහනක් තමයි ආරම්භ වෙන්න පුළුවන්. ඇහැට බෑ ශබ්ද සටහන් ආරම්භ වෙන්න, ඇහැට බෑ ගාන ආරම්භන ආරම්භ වෙන්න, ඇහැට බෑ රස ආරම්භන ආරම්භ වෙන්න. මේ අනිත් ආයතන වලින් ගන්න ඒවා ඇහැට ගන්න බෑ. ඒකට ඇහැට ගෝචර රූපයක් තියෙනවා. ඒ ගෝචර රූපේ අනිත් ආයතන වලට ගෝචරක් නැහැ. මේක තව විදිහට කියොත් දැන් කනට ශබ්ද ගෝචර වෙනවා නිසා කනට රූප ගෝචර නැහැ, වර්ණ ගෝචර නැහැ, රස ගෝචර නැහැ. එතකොට ඒ ආයතන වලට තියෙන ගෝචර නාමයක්. ඒකට ගෝචර වෙන දේ විතරයි ඒකට ගෝචර වෙන්නේ. වෙන ආයතනයකට ගෝචර වෙන දෙයක් මේකට ගෝචර වෙන්නේ නැහැ කියන ධර්මතාවයක් තියෙනවා. එතකොට දැන් ඇහැට අරන් දෙන්න පුළුවන් වර්ණ පතහනක් විතරයි. අපි විද්‍යාවකෙන් බැලුවත් ඇහි ලෙන්ස් එකක් තියෙනවා. ඔකෙන් පුළුවන් වර්ණ පතහනක් මේ දෘෂ්ටිකාණය මත ඇති කරන්න විතරයි. එතකොට ඒ වර්ණපතන තමයි හිත දැනගත්තාම දැනගන්නේ. ඒක වර්ණසතහනේ තියනවාද සතර මහා ධාතු. ඒක නෑ ඇහැ තුලේ හැදෙන වර්ණසතහනේ අපි දන්නවා ඒකේ රස්න ගතියක් තියෙන්න බෑ, වීතල ගතියක් තියෙන්න බෑ, නැත්නම් පත විතද ගතියක් තියෙන්න බෑ. ඒ සතර මහා ධාතු ගතියක් එතන නෑ. ඒක දැකීමක් ඇති කරන වර්ණ ස්වභාවයක් විතරයි තියෙන්නේ. දැන් මෙතෙන්දි මම තව ටිකක් එහාට යන්න. ඒකට ඇහැට ගෝචර වෙන්නේ වර්ණය විතරයි. එතකොට අපි අහලා තියෙන රූප දැන් අපි දැන් මේ දන්නානේ දන්නවා රූප 28ක් ගැන කතා කරනවා. ඒක උපාය රූප 28ක් තියෙනවා සතර මහා ධාතුත් එක්ක 28යි. එච්චර නොදන්නා නම් අපි සුද්ධ අෂ්ටකය ගැන දැන් අපට වියපෝ තියෝ වායෝ ඊළඟට වර්ණ ගන්ධ රස කියන උපාදාර රූප. එතකොට ඒ අතින් වර්ණය කියන්නේ එකක් විතරයි. නැත්නම් අර විද්‍යාවෙන් බැලුවොත් වර්ණය කියන්නේ එකක් විතරයි. ඒක විතරයි ඇහට ගෝචර වෙලා තියෙන්නේ. අපි මේ වර්ණය ගෝචර කරගෙන ඒ වුණාට අපි විශ්වාස කරනවා විද්‍යාවට જાතියක් වතන තියෙනවා. මොකද නැත්නම් වර්ණයක් දැකලා අපි හිතනවා එතන තියෙන පතරියාකෝ තේජෝ වායුවෝ කියලා. ඒ ටික ඇහෙන්ද නැහැද? එහෙමන්න බෑ. මොකද ඇහැට ගෝචර වර්ණ රූපේ විතරයි. එහෙනම් ඔය ටික වෙන ආයතනකින් තමයි දැනගෙන තියෙන්නේ. ඔය ටිකක් හිතුවොත් එයි මොන ආයතනද දෙන්න මුලින්ම මන ආයතන. يعني හිතෙන් හිතලාම ඒ ටික ගැන දැනගෙන තියෙනවා. ඒකට 28 රූපයක් ගැන කතා කරන කෙනෙක් ඉතුරු 27ම එහෙන් දැකලා නෙමෙයි දැනගෙන තියෙන්නේ. ඔය ටිකක් හිතුවොත් එයි එහෙනම් මනසෙන් හිතෙන් හිතපු දෙයක් තමයි ඔය ඉතුරු 27 ගැන. දැන් අපි දැනගත්ත දෙයක් උදව් කරගෙන හිත. අතව හිත කවදාවත් බෑ පට කියලා කියන හිත ගෝචර වෙන්නේ. හිත බෑ ආපු තේජ වාන් ප්‍රයෝග ගෝචර වෙන්නේ නැහැ. ගෝචර වෙන්නේ නැත්නම් අපි දැනගෙන තියෙන්නේ හිත. නැත්නම් මන ආයතන. ඔත හිතෙන් දැනගන්න දේ එළියේ තියෙන්න පුළුවන්. ඒක මේ ඊළඟ ප්‍රශ්නේ. දැන් ඇහැ පිළිසිඳ දකින්නවා වගේ ඊළඟට මන ආයතන පිළිසිඳ දකින්නවා. ඒක මනසට ආරමුණු වෙන්නේ මොනවාද? ධම්ම. මන ධම්ම
ධාතු විඥාන වගේ මන ධර්ම අනෝ විඥාන. ධම්ම කියන්නේ මොනවාද? ධම්ම කියන්නේ මනසෙන් සකස් කරන දෙයක්. කලින් දවස් කතා කළේ මනෝමය දෙයක්. මනෝ පුබ්බං බාධම්ම මනෝපෙත් මනෝමය. මනෝමය කියන්නේ මනසෙන් සකස් කරන දෙයක්. මනසෙන්ම දැනගෙන. ධම්ම කියන මතම මනසෙන්ම සකස් කරපු දෙයක්. ඒක දැනගන්නේ කවුද? මනෝ විඥානයි. එතකොට ඒ ටික තින්නේ මේ හිතෙන් හදපු දෙයක් හිතෙන්ම දැනගෙන නේද අපි ඉතුරු ධාතු 27ක් ගැන කතා කරන්නේ මේ ආයතනට ගෝචර වෙන්නේ එක රූපයක් විතරයි. එතකොට මේ හිතෙන්ම හදලා දැනගත්තු එක ඊළඟට අපි තුන්වෙනි අවස්ථාවේදී ඕක එළියේ තියෙනවා කියලත් විශ්වාස කරනවා. ඒ කියන්නේ හිතෙන් හදපු රූපේ දැන් එළියේ තියෙනවා. තමයි බලන්න අර බලලා කොහොම හරි කදාක් දැන් බලලා එහෙන වර්ණ පතහනක් දකිනා විතරයි චක්කු විඥාන මට්ටම. ඊළඟට ඔක ගැන හිතන. හිතනකොට තමයි මේ පතහනේ මේ විදිහට එන්නේ බල්ලෙක් කියලා මම හිතෙන්න පෙන්වනවා. ඒක පෙන්වන්න තව උදව් වෙනවා දැන්පත් වූ වර්ණ සංඥාව කරන්නේ පෙර අධ්‍යක්ෂින් ටිකක් පොතෙන්ට එකතු කරනවා. මේ පතහනට අදාළ බල්ලෙක් කියන්නේ. දැන් ඔය ටික හිතෙන් හදන දෙයක්. ඒ කියන්නේ අනදර්ම මොනවද? ඊළඟට එතන ආර්ථනේ ප්‍රතිහිත සිහියම පිහිටන් නැති හින්දා ඇත්තටම නොදන්න හින්දා එතන තියෙන මොන පිළිකරන්නේ. එතකොට ඒවා විශ්වාස කරනවා මේ දැනගත්තු දේ තියෙන එළිය. ඒ එළියෙන් තියෙන කොට මතක තියාගන්න සුද්ධ අස්පතේ ඉඳලා එහෙම නැත්නම් ජීවිතෙන් ටිකක් දාලා කනක් දීලා අපි අර 28 රූපේම දාලා තමයි එළිය තියෙනවා කියලා බාර ගන්න. මෙතෙන්දි මේ අවස්ථාව තුන කියලා තමයි බාහිර රූපයක් බාර ගන්න. එතකොට එළියෙන් තියෙනකොට ඔන්න මඤ්ඤණා ප්‍රමත්තමට ගිහිල්ලා. එතකොට මෙතන අපි මනායතනයේ පිළිගෙනමන පිහිටියනම් අපි දන්නවා මනසෙන් හදපු දෙය. මනසෙන් දැනගත්තා ඔක කවදා බාහිරේ තියෙන්න පුළුවන් ස්වභාවයක් නෙවෙයි. හිතන හදලා හිතන දැනගත්තු දෙයක් කියන එක. අපි කියන්නේ අර එහෙන් දකින්නේ වර්ණයක් කියන එක ඔය විදිහට අපිට තවත්පත් ගැඹුරට විස්තර කරන්න පුළුවන් එක. පැහැදිලි නැත්නම් තව අහන්න පිරුවන් කරන්න.
පිරුවන් සරණයි මුරුපි. පිරුවන් සරණයි මම දැනගන්න කැමතියි මම මේක තේරුම් ගත්ත හරියද කියලා. මේ වචන දෙකේ තේරුම වැඩි හරියක් මේ තියෙන්නේ මට තේරෙන විදිහට. මේ මා මඤ්ඤති කියලා කිව්වනම් තම සක්කාය දිට්ඨිය තියෙනවා මෙතන. මම එක්ක ඉන්නවා මේකට මම රැවටෙනවා. දැන් මඤ්ඤති කිව්වනම් එළිය යමක් පේනවා. නමුත් මේ පේන දේ මනස පිළිගන්නේ නැහැ. මනස හරි දියුණුයි. මෙන්න මේ අදහස් දෙකද කියන එක මම දැනගන්න කැමතියි. තේරුවා.
ඔව්, ඒ අදහස තමයි අපිට ගොඩාක් අහන්න ලැබෙන්නේ පොත්පත්වල තියෙන්නේ. හැබැයි අපි මං හිතන අනුමනින් විමසනකොට පොඩ්ඩක් තව දහමට ගලපලම හිතුවොත් මේ වගේ අදහසක් තියෙනවා. දැන් කෘතඥයා තමයි මඤ්ඤණා කරන්නේ. එතකොට මඤ්ඤණා කරන කෙනාට තමයි මම රැස්ස කතාවෙන් දෙන්නේ සතර මහා ධාතුව මඤ්ඤණා කරන විදි හතරක්. ඒක සම්මුති විදිහට, ආරම්මන විදිහට, ලක්ෂණ විදිහට, සසම්බාර විදිහට. එතකොට ඔබලන්ට මේ හතරේ තියෙන දැන් සසම්බාර කියනකොට මේ ඉලී තියෙන ධාතුවක්. මේ තියෙන දේ බාර ගන්න සතර මහා ධාතුව. එහෙම නැත්නම් මේ සතර මහා ධාතුව තියෙන තැනයි මෙහිම පෙන්වුම් කරන්නේ කියන මට්ටමකට යනවා. හැබැයි එතන තේරුම් ගන්න එක මඤ්ඤණා කිරීම. සතර මහා ධාතුවේ පඨවියේ පඨවිය කියලා මඤ්ඤණා කරනවා, බාර ගන්නවා. පඨවින් පඨවිතෝ මඤ්ඤති. රහතන් වහන්සේගේ නෑ මඤ්ඤති. මඤ්ඤති කියන්නේ කිසිම මඤ්ඤණා කිරීමක් නැහැ. නේද? පඨවියේ කියලා මඤ්ඤණා කිරීමක් එතන ජීවෙන්නේ නැහැ. එතකොට ශේක පුද්ගලයාගේ මා මඤ්ඤති කියන්නේ තාම රහතන් වහන්සේ දිමත්තමට සිත දිනු වෙලා නැහැ. මම තව විද්‍යාව දුරු වෙලා නැහැ. විද්‍යාව දුරු වෙලා නැහැ කියන්නේ මුලා වෙන මට්ටම තියෙනවා.
ඒ මුලාවන මට්ටම තියෙනවා කියන්නේ තාම මධ්‍යම කරන ගතිය තියෙනවා. සතර මහා ධාතුව බාර ගන්න ගතිය තියෙනවා. හැබැයි ඒකට පැහැදිලි දර්ශනයක් තියෙන රහතන් වහන්සේ මෙහෙම මධ්‍යම කරන්නේ නැහැ. ඒක අපේ ප්‍රඥාව වැඩෙන්න ඕන මේ මධ්‍යම කරන මට්ටමට කියන එක. ඒක මාමඤ්ඤති කියන්නේ දැන් මධ්‍යම කළාට මේකෙන් වළකින්න උත්සාහයක් දරන්න යාට නොවනක් තියෙනවා. සම්මාදිටියක් තියෙනවා. මාර්ගයේ වැඩනවා කියන්නේ උත්සාහය දරනවා කියන එක තමයි. මම මාර්ගය කියලා අදහස් කරන්නේ ලෞකික මාර්ගෙ නෙමෙයි ලෝකෝත්තර මාර්ගය කියන්නේ ලෝකේ ඉක්මවා දකින මාර්ගය. මේකම මම තව ටිකක් දහමට ගලපන්න දැන් ඔබතුමා දන්නවා දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඇත්ත දකින්න සතර ප්‍රතිපත්තාන. ඒකත් රූපයේ ඇත්ත දකින්න අපිට තියෙන්නේ කායනුපස්සනාව. කායනුපස්සනාවල තියෙන්නේ රූපය පිළිබඳ දැකීම සඳහා. ඇයි අපි රූපේ මුලාවලා ඉන්නවා මුලාවලා ඉන්නා රූපයේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න තමයි කායනුපස්සනාව තියෙන්නේ. ඒකට ඒ කායනුපස්සනාවේදී කියනවා අජ්ජත් රූපය ගැනත් මේ විදිහට සිහිය පිහිටන්න බාහිර රූපය ගැනත් සිහිය පිහිටන්න නේද? ඉති අජ්ජත් සංඛාරේ කායනුපස්සය විහෙරති සහිද්ධාව කායේ කායනුපස්සය විහෙරති ඊළඟට මේ දෙක දෙනම සිහිනන පිහිටන්න අජ්ජත් බහිද්ධාව කායේ කායනුපස්සය විහෙරති එහෙම ගිහිවා ගිහිල්ලා තම කායනුපස්සනාවේ ඍසුෘතිකේලි අන්තිමට එන කොටසක් නචකින්චි ලෝකේ උපාදීති කායනුපස්සනාවේ ලෝකය කියන්නේ මේ රූප කියන එක අපි කාය කියලා අදහස් කරන්නේ රූප රූප ලෝකේ නැචකින්චි ලෝකේ උපාදීති කිසිම දෙයක් උපාදාන කිරීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බාර ගැනීමක් අල්ලා ගැනීමක් සිදු වෙන්න විදිහක් නැහැ. කාටද කායනුපස්සනාව සම්පූර්ණම කෙනා. මොකද කායනුපස්සනාවේ ප්‍රතිඵලය වෙන්නේ රූපයෙන් මිදීම නැත්නම් රූපය පිරිසිඳ දැකීම. ඒකට පිරිසිඳ දැකනකොට ආය අල්ලගන්න රූපයක් ඉතුරු වෙන්නේ. එතකොට දැන් මම මෙතෙන්දී අදහසක් ගන්න ඕන රූප තියෙනවා වල්ල ගන්න නැද්ද? නැත්තම් අල්ලගන්න රූප පිළිපන්නේ. මෙතෙන්දී මම යන්නේ අර ආයතන පිළිසිඳ දැක්කන. ඇහැ පිළිසිඳ දැක්කන. අර වතුර තියෙන බල්ලා වගේ අපි ඇහැතරව තියලා බාහිර රූපයක් බාරගන්නේ නැහැ. ඒ කියන්නේ ඇහෙන් වර්ණ සතහනක් හදලා දුන්නා ඒක තමයි චක්කු විඤ්ඤාණය දැනගත්තේ. චක්කු විඤ්ඤාණයට ගෝචර වෙන්නේ වර්ණ ගතිය විතරයි. එතනින් එහාට කිසිම ධාතු කියන රූප මම ඉස්සෙල්ලා කියලා කිසි රූප වලින් 27ක් චක්කු විඤ්ඤාණයට අදාළ නැහැ. හැබැයි විඤ්ඤාණය කියන මායාකාරී ස්වභාවය ඒ මායාකාරී ස්වභාවයෙන් තමයි මේක රූපයක් කරලා රූපයක් කරනවා කියන කතාවක් අදහස් කරන අර 28 රූපයක් හදලා ඔන්නවක තමයි මේ දැනගත්තේ කියන අත්තමකට අපව ගේන ස්වභාවයක් කියන අනුග්‍රහ කරන ස්වභාවයක්. හැබැයි ආයතන පිරිසිඳ දකින්නකොට අර ගෝචර නානත්වය අඳුරගන්නකොට ඇහැට පුළුවන්කම තියෙන්නේ වර්ණයක් දකින්න විතරයි කියන අදහස එනකොට ඉතුරු 28ම මේ ආයාකාරය හදලා අපිව දාපු ස්වභාවයක් කියන එක දකින්න පුළුවන් වෙයි. මෙතන මම පැහැදිලිව මම කියන්න හදන්නේ අර එළියේ ධාතුව තියෙනවා ඒ උනාට අපි අල්ලගන්නේ කියන ස්වභාවයක් නෙවෙයි. අල්ලගන්න ධාතුවක් පිහිටන බව සංඥා කිරීමක් නැහැ කියන මට්ටමක්. රහතන් වහන්සේ න මඤ්ඤති කියන එකෙන් අදහස් කරනවා කියලා මම කියන්න උත්සාහ කරන්නේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. මොහොතේ තේරුණා හොඳයි.
අද මාතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද මේ අර 28 රූප ගැන කතා කරවන්නේ. ඉතින් දැන් 24ක් අරන් ඒතර අනික් 4 විශේෂ රූප හතරද ගත්තේ. ඒක වෙන් කරලා ගත්තේ. ඒතර විඥානය නිසා අර 28ම අපිට ගිරියක් වශයෙන් පේන රූපයක් වශයෙන් අනිත් දෙක පොඩ්ඩක් තව එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. අර හතර වෙන් කෙරුවේ විෂය රූප හතර දෙ වෙන් කෙරුවේ පොඩ්ඩක් ඉතින් තව ටිකක් ඉස්සර කරන්න පුළුවන් ඒක අසරණයි.
ඔව් පෙරවන් සරණයි ඒක මම හිතන්නේ අභිධර්මයේ ගන්න පැහැදිලි කරයි එතන මම මේ වෙන් කළේ දැන් සතර මහා ධාතුයි කියලාට උපාදාය රූපයි කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට උපාදාය රූප කියන්නේ විස්තර කරන්නේ සතර මහා ධාතුව ඇති තැනක පෙන්නුම් කරන ගති ලක්ෂණ ටිකක්. උපාදාය. උපාදින්නයි කියලා කියනවා. එතකොට උපාදාය රූප කියන එක අපි බාහිරින් ඕක විස්තර කරන්න ගියොත් අපිට කියන්න වර්ණයකට නිකන් පවතින්න බෑ. සතර මහා ධාතුව තියෙන තැනකමයි වර්ණය පවතින්නේ කියලා අපිට සතර මහා ධාතුවක් කතා කරන්නම වෙනවා. හැබැයි එහෙම වෙන්නේ ඒක තමයි ලෝකේ තියෙන දැක්ම. අපි දැන් මං කියේ දැන් ආයත බුදුරජාණන් වහන්සේ පණවනන්නේ ආයතන පිරිසිඳ දකින්න කියලා. ඇහැ පිරිසිඳ දකින්න, හින්දා ගන්න රූපේ පිරිසිඳ දකින්න. ඥානම් ප්‍රසන්න යථා භූතම්. ප්‍රතිපටි දන්න දකින්න. කෙනාට තමයි සම්මා දිට්ඨිය. තියෙනවා ඒකට දැන් ඇහැ ගැන අවබෝධය ගන්නකොට දැන් ඇහෙන් දැකලා නම් යම් කිසි දෙයක් දැනගන්නේ ඇහැට දැනගන්න පුළුවන් වර්ණ ගතිය විතරයි කියන නුවණක් තියෙනවා. ඇහැට වෙන කිසිම දෙයක් ගෝචර නැහැ. එහෙනම් ඇහෙන් මරන් දීපු මේ වර්ණ ගතිය මුල් කරගෙන අපේ මේ හිත නේද ඉතුරු දාපු ගැන හිතලා තියෙන්නේ. අනේ ඒ පැත්තෙන් මම ටිකක් මෙනෙහි කරලා බලන්න. තව පැත්තකින් අපි කඩිනු පැහැදිලි කළා දැන් අපි දකින්න වර්ණය ඇත්තටම එළියද තියෙන්නේ. මම කිව්වේ අර පොඩි පරීක්ෂණයක් මේ පාට පාට කණ්ණාඩි දාලා බලුවොත් නැත්නම් පාට පුලිතින් කොළ වලින් බලුවොත් අපට ඒ පාට රූප පේනවා මිසක් එතකොට බාහිර තියෙන පාටද මේ පේන්නේ නැහැ. ඒත් අපි උපදිනකොටම ඇහි යම් කිසි පාටක් ගෑවිලා තිබුණා නම් එහෙම අපි මෙච්චර කල් දකින්න ලෝකේ ඒ පාට වෙයි. කලර් ලයින් කෙනෙක් ගැන එහෙම ටිකක් හිතලා බලන්න පුළුවන්. කළු සුදු විතරක් පේන කෙනෙක් සත්වයෙක් ඉන්නවා. ඒගොල්ලෝ ගැන හිතලා බලන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ඒ පාට මේ එළිය තියෙන ඒවායි කියලා කියලා නේද? කළු සුදු විතරක් පේන කෙනා සත්වයෙක් ඉන්නවා. මේ මට්ටම ඇස් තියෙන. ඒකට ඒගොල්ලන්ට කවදාවත් සංස්කරණයක් ගැන හිතා ගන්නවත් බැහැ. ඒත් එහෙම ආයක දැන් අපි දකින දහස කොළයක තියෙන කොළ පාට. කොළේ කොළ පාටක් තියෙනවා කියන එක දැකලා නැත්නම් අපේ ඇහි හැකියාව අනුව සකස් කරලා දීපු දෙයක් මේ හිත දැනගෙන ඒක මුල් කරගෙන නේද අපි නිගමනයකට ඇවිල්ලා තියෙන්නේ ওই කොළ පාට තියෙන්නේ ඉහි කියලා. මේ මට්ටම දකින්න අර ආයතන ගැන වෙනම හොඳට මෙහි කරන්නේ ගැන අදහසක් එන්නේ ඇති කියලා මම හිතනවා. ඒකට අපරණහන්දාතුමින් කියන එක දීලා තියෙන්නේ අපේ මූලික මට්ටමේ තියෙන කෙලස් ටිකක් කඩා ගන්න කියන එකටයි මම දකින්නේ. අපි පූර්ව ප්‍රතිපදාවට අදිති පූර්ව ප්‍රතිපදාව කියන්නේ අපේ විශේෂයෙන් පදබල නීවරණ ටික යටපත් කරගන්න ඇලිවීමක් තියනවා නම් පදබල ඇලිවීම නැත්නම් ගැටෙන ගතියක් කාමච්ඡන්ද ව්‍යාපාද වගේ එක තුනී කරගන්න තමයි පූර්ව ප්‍රතිපදාවේ භාවනා තියෙන්නේ. එතෙන්දී අපි ලෝකෙට අයිති මට්ටමකින් තමයි මේ භාවනා ටික කරන්නේ. ඒතර ලෝකෙට අයිති මට්ටමේ භාවනා ටික තිනුත් කෙලෙස් යටපත් කරගන්න පුළුවන්. හැබැයි කෙලෙස් සම්පූර්ණයෙන් කඩලා බාන්න බැහැ. අනුච්ඡේද වශයෙන් නැති කරන්න බෑ. ඒ සඳහා මේ ආර්ය දර්ශනයටම එන්න ඕනවා. ඒ කියන්නේ අනිත්‍ය සංඥා සූත්‍රයේදී තෝක පැහැදිලි කරනවා. මේ එළිය තියෙන රූපේ අනිත්‍ය බැලුවහම එළිය තියෙන රූපේ වෙනස් වෙනවා කියලා බලලා අපිට කඩා ගන්න පුළුවන් නැත්නම් යටපත් කර ගන්න පුළුවන් කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. ඒක හැබැයි ඒ ඇත්ත පිටකම දකින්න පුළුවන් කමක් නැහැ. ඒ අයිතිය බලන්න වතුරට දෙන බල්ල බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියක ඉඳගෙන අර රූපේ වෙනස් වෙනවා නැත්නම් රූපේ හැදිලා තියෙන රූප කලාප වලින් ඒවත් සීබ්ෙන් වෙනස් වෙනවා. රෝගී කොච්චර දැක්මකට ගියත් වැඩි අලින්ග තේම අඩුවේ නිසා මුලාව දුරු වෙන්නේ නැහැ. ඒකට මුලාව දුරු වෙනනම් තන තේරුම් ගන්නම වෙනවා ඔය රූපේ සමුදය. රූපේ විතරන්නේ රූපේ හතරක් තිබුණා. මේකත් ඒ අවිද්‍යාව මුලාව යෙදුන හින්දා ඒ අපත්තේ රූපයක් බාරාලන් තියෙනවා. ඒ සමුදය යෙදුන නැත්නම් එහෙම රූපයක් පිටින්නේ. නැගාපති එහෙම නැත්නම් ඔය දැන් මන්ජනා කරන්නේ නැහැ කියන අර්ථම මේ සමුදේ යෙදුන නැත්නම් එහි රූපයක් පිහිටන්නේ නැහැ කියන අර්ථම විදිහට මම දකින්නේ. එතකොට අර 28 රූපේ 24ක්ම උපාදාය රූප විදිහට ගන්න. එතකොට මේ උපාදාය රූප දැන් බාහිර ලෝකයේ පැත්තෙන් බාර ගන්න කෙනාට ඒ උපාදාය රූප රඳාපවතින සතර මහා ධාතු අවශ්‍යයි. සතර මහා ධාතු නැති තැනක ඉතුරු වෙනවා ගැන කතා කරන්න බැහැ. හැබැයි ඔක තාම ලෝකෙටයි ඉති දර්ශනය. එතනින් එහාට යන ලෝකෝත්තර දර්ශනයේ තමයි මේ සතර මහා ධාතුවත් මඤ්ඤණා කරපු දෙයක් නේද? එහෙනම් ඒකෙන් නිදෙන්න මාර්ගයක් තියෙනවා. ඒත් එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අනිච්ච සංඥාව වඩන්න ප්‍රපත්තකින් පෙන්නනවා කායනුපස්සනාව වඩන්න. ඒ දෙකෙන්ම මම පෙන්නේ ඒයි ප්‍රතිපලයේ තමයි ආවේ උපාදාය කරන්න කිසිම කිසියම්ම රූපයක් ඉතුරු වෙන්නේ නැහැ. කිංචි ලෝකේ උපාදීති කියන මට්ටමක් පිළිගන්නවා. ඒ කියන්නේ රූපයක් නොපිළිගන්න මට්ටම. අපිට තියෙන්නේ රූප උපද්දවලා ඒවා බාර ගන්න මට්ටම. රහතන් වහන්සේ කියන්නේ නැවත ඉපදීමක් නැති. නැවත ඉපදීමක් නැති කියන එකෙන් මම අදහස් කරන්නේ පිරිනිවන්ට පස්සේ උපදින්නේ කියන එක නෙවෙයි. සහස්තුන මොහොතේ පතන්න ආයේ ඉපදීමක් නැහැ. මොනවාද ඉපදීමක් නැති? කන්දානම් පාසුබවෝ ආයතනානම් ප්‍රතිලාභෝ කියන දේවල් ඒ ඉපදීමක් නැහැ. ජාති කියන එක. ඒක රූපයක් එකෙන්ට ආйти. අපි මුලාවෙන් රූපයක් ඉපදුවා නම් ඒ රූපේ උපදින්නේ නැහැ. මොකද අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කරපු නිසා ඒක විරාග නිරෝධා කියන මට්ටම. ඉතින් ඒක රූපේ අනන්තව සාකච්ඡා කරලා පෙරවම් කරනවා.
චතුර සර්ණයි. ඒ කියන බල වෙන මේ විඥානයේ දුර්වලතාව නිසාමයි මේ 28 රූප 27 මේ 27 රූපයක් වශයෙන් ගිලියක් වශයෙන් පෙන්නේ නේද? නැත්තම් තියෙන හතරක් අර භූත රූප හතරයි අනි ඔක්කොම මේ උපාදාන රූප 24ක් තියෙනයි කියන්නේ. එහෙමද මට තේරුම් ගන්න විදිහට තේරුම් ගන්න.
ඔව් මේක විඥාණයෙන් කරන මායාවමයි. එතෙන්දී මූලික වශයෙන් අපි උපාදාය රූප විඥාණයෙන් කරන මායාවක් කියන එක තේරුම් ගන්න ඕන. දෙවෙනි එක දැන් චක්කු විඥාණයට ගෝචර වුණේ වර්ණය විතරනේ. එතකොට අර සතරමහා ධාතු වලදී ඉතුරු 24න් එකක්. ඒ කියන්නේ උපාදාය රූප වලින් එකක් තමයි වර්ණ රූපය කියන්නේ. ඒ විඥානෙට මේ උපාදාය රූපයක් ගෝචර වෙලා එයා අපට කියනවා සතරමහා ධාතු කියන්නේ. ඒක චක්කු විඥානෙට ගෝචර දෙයක්ද? නෑ නේද? ඒ කතාව කියන්නේ මනෝ විඥානකින්ම නේද? එතකොට ඒකත් එක්ක මනෝ විඥානෙත් තරගන. එකන දැන් වර්ණ රූපය අනුව හිතනකොට හිතේ තමයි ඉස්සෙල්ලා ඒකට අදාළ ජාර මන්ත්‍රීර නාමික රූප නැත්නම් මේ චිත්‍ර රූප ටිකක් හැදෙන්නේ. ඒක නාමික මට්ටම නැත්නම් මේ මනසට පේන ධම්ම මට්ටමක් විතරයි. ඒක මන ධම්ම කියන ඒවා ධම්ම කියන ඒවා මනසින්ම උපදින දෙයක් නිසා බාහිර සතර මහා ධාතුවක් සායිති දෙයක් නෙවෙයි. ඕක බාහිරයට අයිති කරන්නේම ආපහු අපේ මනෝවිඥානය කරන මුලාවට අපි යමු වෙනවා. මනෝවිඥානය හැටියට මනසෙන් මහදපු ධම්ම මනසටම පෙන්වන්නේ. ඒ කියන්නේ මනෝවිඥානයට පෙන්වන්නේ. එතකොට ඒ විඥානයේ ප්‍රත්‍ය විඥානයේ හැකියාව අපි අකුරගත්තේ නැත්නම් දෙන්න පිළියම වන පිළිතිය නැත්නම් අපි මේ දැනගත්තේ එළියේ තියෙන යම් කිසි දෙයක් කියලා බාර ගන්නවා. අනිත් බාර ගැනීමමයි මං යනවා කියන්නේ. බලන්න අර බල්ලගේ වර්ණ සටහන එහෙම හදලා දුන්නා ඌ ඒක දැකලා ඒක ගැන හිතනවා. ඒක සුදී හිතන එකෙත් නෙමෙයි අර ඒක සුදී එළියේ තියෙනවායි කියන තැන විතරයි අන්න අහුවෙන්නේ ලෝකෙට. එනත්තම් මඤ්ඤණා කරන්නේ කියන ස්වභාවය.
එතකොට ඉස්සෙල්ලා මේක උපාදාය රූපවලට දකින්න ඕන. ඊළඟට සතරමහාදවතුලටත් ඔය මට්ටමමයි කියන එක තමයි මම මේ සූත්‍රයෙන් විශේෂයෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මොකද පඨවියේ පඨවිය කියලා මන්ඥා කරන ස්වභාවයක් තියෙනවා පුතර්ජන්නේ. පතන් මහන්සගේ එහෙම මන්ඥා කිරීමක් නැහැ කියන එක පැහැදිලිව මේ සූත්‍රයේ කියනවා. කියන්නේ මන්ඥති කියලා. පඨවින් පඨවිතෝ නන මන්ඥති. ඒතන ඒක ටිකක් ගැඹුරින් බලන්න නම් මේක සතරමහාදවතුලට මේක අදාළයි කියන අදහසක් තමයි මම මේ මතු කරන්න උත්සාහ කරන්නේ. ඒක මේවා අනිත් මේ අනුමාන ඥාන විතරයි අපි පෙළ දහම නුවන් විමසන්න උත්සාහ කරන්න කියන එක කියන තමයි මම විශේෂයෙන් සූත්‍රයේ සාකච්ඡා කරගත්තේ. ඒකම මම මතක් කරන මීට කලින් අපි සාකච්ඡා කරලා ඉති කේවන්න සූත්‍රයේදී පටවියාපෝතේ ජීවයෝ නොපීතන පස්සම නදාදති එතකොට පටවි තේජෝ වායෝ නගාදති කියන ස්වභාවයක් ගැන එතන සඳහන් වෙනවා. ඒක පොඩ්ඩක් කියන විදිහට කරගන්නත් හොඳයි. දුවන් සරණයි ප්‍රගතුල් තියනවා නම් කරන්.
දුවන් සරණ තියෙනවා. දුවන් සරණ.
දුවන් සරණ මම ප්‍රශ්නයක්
අහන්නම්.
කෙටි ප්‍රශ්නයක් මොකද අපි මේ අපි ධර්මයේ ඉගෙන ගන්නවානේ මේ රූප 28 පරමාර්ථ වශයෙන්. විතර පරමාර්ථ කිව්වම දැන් ඉස්සලා උත්වාදුව මේ පටිය අපකේජෝ ආයතත් මේ මන්ජිනේ කරගන්න දෙයක් කියලා එතන ඉතර ඉතින් වචන දෙක ඇතර පරමාර්ථ ඇත්ත ඒක සත්‍ය වශයෙන්ම තියෙන දේවල් විදිහට අපි අබදර්ම කියක දෙන්නේ ඒක පිටකට ඒකත් අපි ඇත්තට මේ ඇත්තටම වෙන්න පුළුවන් ඒකත් අපි මන්ජිනේ කරගෙන කරන දෙයක් විතරයි චිරවන් සර්මයි
ඔව් ඇත්තටම එක තමයි මම කියන්න උත්සාහ කරන්නේ දැන් අපි අභිධර්මයෙන් ඉගෙන ගන්න දෙයක් අභිධර්මයෙන් බොරු ඉවරදී කියන එක නෙමෙයි මේ කියන්නේ. එහෙම දකින්න එකෙන් යම් කිසි කෙලස් ප්‍රමාණයක් කඩන්න පුළුවන්. හැබැයි ඒක කෙලවර නෙමෙයි. එතනින් එහාට මේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ ලෝකේ ඉක්මවා යෑමක් නැත්නම් රූපයේ ඉක්මවා යෑමක්. එතකොට ඒ ගැන අදහසක් තමයි මේ සූත්‍රවලදී අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ සූත්‍රෙදි කියන පටලියාපෝ තේජෝ වායෝ මඤ්ඤණා කරන ස්වභාවයක් තියෙනවා. සාමාන්‍ය කෙනාගේ ශේක පුද්ගලයා මාමණ්‍යති ඒකෙන් නිදන්න උත්සාහයක් තියෙනවා. රහතන් වහන්සේ එහෙම මඤ්ඤණා කරන්නේ නැහැ නෑ මාමණ්‍යති. ඊළඟට අපි කේවැඩ සූත්‍රය ගත්තොත් පටලියාපෝ තේජෝ වායෝ ඒ ප්‍රශ්නේ අහන්නේ නිරුද්ධ වෙන්නේ කොහේද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා ඔය ප්‍රශ්නේ වැරදි. පටවිය ප්‍රතිජීව වෙන බුද්ධ වෙන්නේ කොහෙද කියලා අහන්න එපා. ඒවා නොපිහිටන්නේ. කොහෙද? මේ මන්දාදති කියනවා. නිරුද්ධති නෙමෙයි. මන්දාදති. ඒකට ඒවායි නොපිහිටන ස්වභාවයක් තියෙනවා. නොපිහිටන්නේ කටද රහතන් වහන්සේ. ඒ කියන්නේ මේ නාම රූප හොඳටම පිළිසිඳ දැකපු ඒවා වෙන් වෙලා ගිය ඒ මත්තමේදී කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වෙන මත්තමකදී සතර මහා ධාතුව අපි හිතන ගතියක් තියෙන අනගාගති කියන. එතකොට ඒවා පිළිතන කෙනාට ඒවා ගැන කතා කරන්න පුළුවන්. ඒ කතා කිරීමේ වැදගත් කමක් තියෙනවා. මොකද ඒ මට්ටමින් කැඩෙන කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. ඒක උදාහරණයක් විදිහට ගන්න අපි දැන් ශරීරයට ඇලුනහම ස්ත්‍රී පුරුෂ කියලා අපි ඇලුනහම ඒකෙන් නිදෙන්න අපි ඕක මෙනෙහි කරනවා. කෙස්ලුම් නියද සම්මස්නහර කියලා දෙතිස්කුණුකට. දැන් මේ දෙතිස්කුණුක මට්ටමේ මෙනෙහි කිරීමේ ප්‍රයෝජනයක් තියෙනවා. ප්‍රයෝජනයක් නැතුව නෙවෙයි. හැබැයි එතන තීරුම් ගන්න ඕන ඒ මට්ටමින් මෙනෙහි කිරීම තුළ කැඩෙන කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. තව ඉතුරු වෙන කෙලෙස් කොටසක් තියෙනවා. එතකොට මේ කතා කරන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කිරීමක් ගැන. ඒ කියන්නේ සහත් වීමට අවශ්‍ය දෙයක් වෙන. ඊට මෙහා මට්ටමේ කෙලෙස් දුරු කරන්න ඔය ධාතු මට්ටමෙන් බැලීම පැහැදිලිවම උපකාර වෙනවා. එහෙනම් ඒවා බලන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ එතනින් එහාටත් වල යම් කිසි දෙයක් තියෙනවා. ඒ ගැන දර්ශනය ඇති කරගත්තොත් ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියන එක. පෙරවන් තරම
තෙරුවන් තරණයි. මට කුඩා ගැටලුවක් මතු වුණා. දැන් මේ අපි උපාදාය රූපය කියනකොට හැම වෙලාවෙම මම තේරුම් අරන් තිබුණේ මේ මහා භූත ඇතිතැනක තමයි උපාදාය රූපයක් හැදෙන්නේ කියන එකයි. ඉතින් දැන් අපි දැන් මෙතනදි කතා කරනවා නම් මහා භූතත් නැතේ කියලා ඉවර වෙලා, එතකොට එහෙමනම් උපාදාය රූපක් නැහැ කියන අදහස ගන්න කියන එකයි මගේ ප්‍රශ්නේ. තේරුම් ගන්න.
ඔව්, මෙතන අපි පරිස්සම් වෙන්න ඕන මේ නැහැ කියන කතාවක් මේ කියන්නේ. බද තියෙන දෙයක් නැහැ කියනොත් ඒක දෘෂ්ටියකට පත් වීමක් වෙනවා. අපි අමතක කරන්නම වෙනවා අර කච්චානගත සූත්‍රයෙන්. මේ හට ගන්නා දකින්කොට ඇත්ත කියන මතයකට යනවා, නිරුද්ධ වෙනා දකින්කොට නැත කියන මතයකට යනවා. සතාගතය ඔය දෘෂ්ටි දෙකටම නැති පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා. මෙතන මේ පටිච්ච සමුප්පාන ධර්මතාවයට එන්නයි මේක කතා කරන්නේ. ඒකට ඉතින් දකින්නවා දැන් සතර මහා ධාතුවේ අපිට ඇත්ත කියලා දෘෂ්ටියක් එන්නත් පුළුවන්, නැත කියලා දෘෂ්ටියක් එන්නත් පුළුවන්. ඒ දෙකම මත දෙකක් නිසා පටිච්ච සමුප්පන්න ස්වභාවය නිවි කියන එක තේරුම් ගන්නවා. ඒක පටිච්ච සමුප්පන්න ස්වභාවෙදි ඉමක්මින් සති ඉදන් හොති. හේතු තියෙනවා නම් මේ ඵලය තියෙනවා. ඉමක්මින් අසති ඉදන් නහොති. මේ හේතු යෙදුන නැත්තම් ඒක පිහිටන්නේ. ඒක මේ කතා කරන්නේ හේතු නොයදුර නොපිහිටන ස්වභාවය. දැන් ඒවා තියෙනවා කියලා විශ්වාස කරන්න හේතු යෙදෙනකන් ඒක පිහිටනවා. එකක් පටිච්ච සමුප්පන්නයි. හැබැයි ඒ හේතු අපි අරල ගන්නවා. දැන් වලට අහු වෙලා නැත්නම් උනාදලා දකින්නකොට ඒ උලා ඉස්සරහටත් තියෙනවා. ඒරුම් ප්‍රතියනවා කියලා බාරගත්තොත් ඒරුම් ප්‍රතියන කතාවට ගන්න පුළුවන්. ඒ කතා කරන්නේ න්යායෙන් කියලා බාර ගැනීම ආයතන ඉක්මවාගිය කෙනෙකුට ඒ කොටස යෙදෙන්නේ නැහැ. ඒක ප්‍රති වෙන බාලා බලනවා කියලා කතා කරනකොට එයාගේ මානසික මානසිකින් කියනකොට ඒ තත්ත්වයේ තියෙනවා. ඒක නැතිවෙන්නත් මොකද ඒ කියන්නේ මත එයාට එහෙමමයි ඒක තේින්නේ හිතේ. ඊළඟට ඔකේ දැන් ඇත්ත උපද කරපු දුනහත් අර ඒව යෙදෙන්නේ නැහැ. ලොකම අපි මුලාගෙන මක්තක වුණා කලබලන්න. දැන් අපි කෙනෙක් කොන්න කොහේ හරි හොල්මනක් ඉන්නවා කියලා දැකින විශ්වාස කරනවා. එතකොට යාට හිතනවා යාට කොරවන්තර උත්තර ඉව පැඩන්නේ උපම නැහැ බැරින්නේ කරවයි මේවා කියලා එයානම් කවරවත් අන්තිම අතනින් යන්නේ. හැබැයි ඒ කියන්නේ කෙලස් මතම ඒක නිදනා ඒ මත එහෙම කතා කරන්න වෙනවා. එහෙම කතා කරලා අපි තේරුම් ගන්නවා නම් ඒක ඇත්තට තියෙන්නම අවශ්‍ය නැහැ. යථාභූත ස්වභාවය වෙන්න අවශ්‍ය නැහැ. ඒකට යථාභූත ස්වභාවය දකින්න අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්වලා තියෙනවා. මේ මාර්ගයේ පිටපතෙන් සතර පටිපට්ඨාන කියලා කියන එක ආයන මාර්ගිකතර සමුදයයි අපේ නාමයේ පිළිගන්න ඒ සමුදේ දුන්න නැත්නම් නොකන කියුත් තියෙනවා. මේ කතා කරන්නේ පිළිගන්න. ඒකට හතරමා ධාතුව පිළිගන්නතුත් තියෙනවා. ඒකෙන් කියන්නේ ඒක සබුද්ද ස්වභාවය කියලා. ඒකත් එහෙනම් මේකේ සූත්‍රේ නම් දකින් පැහැදිලිවම වෙනෙන්නම ඒක නේද වෙනම කියනවා. ඊට පස්සේ කියලා මම නා කරනවා. අපෝ වල අපෝ කියලා මම නා කරනවා. මම හතරට වෙනම කියලා තියෙනවා. කවුද මන්නේ නා කරන්නේ? කවුද ඒක මමන්නේ ස්වභාවය කවුද ඒක නෑ ස්වභාවය ඒක සාකරණේ නෑන්නේ ස්වභාවයේ දිරුම් ගන්න අපි අර මූලිකතල කඩන්න තියෙන මට්ටම ඒක මම සඳහන් කරන්නේ කුර ප්‍රතිපදාව කියලා. ඒතර කුර ප්‍රතිපදාවෙන් ආර්ය දර්ශනය කියන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනය. ලෝකේ ඉක්මවන දර්ශනය. සතරමහාධාතු තියනවා කියන්නේ ලෝකයේ තියෙනවා. එතකොට මේකේම මම තවත් අපි මේ ලෝකේ තියෙන දෘෂ්ටි දේරුම් ගන්නකොට අපිට එකක් හිතා ගන්න පුළුවන් අපි ඉන්නේ මොන මට්ටමක කියලා. දැන් ඔයගොල්ලෝ අහලා තියෙන්නේ විඥානවාදය කියලා එකකොයි භෞතිකවාදය කියලා එකකොයි. භෞතිකවාදය කියන්නේ බාහිර යම්කිසි දෙයක් තියෙනවා හෝ බාහිර යම්කිසි දෙයක් නැහැ. මොකද බාහිරෙන්මයි කතා කරන්නේ. බාහිරයෙන් බදලා තියෙන ධාතිවල. ඒකට ඒක තියෙනවා කියලා එකපැත්තකින් කියන්න පුළුවන් කිමොක්ද? නැහැ එහෙම දෙයක් නැහැ කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ බාහිරේ සකස් වෙලා තියෙන යම්කිසි ස්වභාවයක්. ඒකට කියනවා භෞතිකවාදය කියලා. ඊළඟට අනිත් පැත්තෙන් එනවා නැහැ. ඔය කොහොම විඥානෙ මේ මනසෙන් හදාගන්නේ කියන දේ. එතකොට ඒක විඥානවාදයට අහු වෙනවා. එතකොට මේ මනසෙන් හදන මට්ටමේදී වාද දෙකක් හැලෙන්න පුළුවන්. මේ මනසෙන් හදන දේ තියෙනවා නම් කියලා එක පැත්තකට කරනවා. එහෙම දෙයක් නැහැ කියලා තව පැත්තකට කරනවා. එතකොට මේ දෙක දෘෂ්ටි දෙකක් කියලා තේරුම් ගන්න ඕන. එතකොට ඔය එකකටවත් අහු නොවන ධර්මතාවය තමයි පටිච්ච සම්පන්න ස්වභාවය. මේ හේතු තියෙනවා නම් මෙහෙමයි. ඒ හේතු නැත්නම් ඒ දේ ගැන කතා කරන්නවත් බැහැ. ඒකයි අර නොපිහිටන දත් වෙනස් නැත්නම් නදාගති කියන එක. අනේ වගේ ධර්මතාවයක් තමයි මම මතු කරන්න උත්සාහ කරන්නේ. පෙරවන් සරණ.
බොහොම තේ මාස්ටර් පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. මට යම් කිසි පැහැදිලි කිරීමක් අපේ මහත් අවසරයි මේ. එතකොට වර්ණ ඡාය උපදේත ප්‍රතිසම්පාදයේ ඒකම ඇති වෙන අපිගේ මනසින් හදාගන්න ඒ මොහොතේ ඇති වෙන ප්‍රතිසම්පාදයේ සම්බන්ධ යම්කිසි පුංචි විස්තරයක් කරනවා අවබෝධ කරගන්න කියලා සර්.
දැන් වර්ණ සතහන ගැන අපි දැනුවත් වෙන්නේ කොහොමද? වර්ණ සතහනක් දැනගන්න නම් වර්ණයේ ගෝචර වෙන්නේ ඇහැට විතරනේ. ඒක ඇහක් තියෙනකම් විතරයි වර්ණයක් ගැන කතා කරන්න පුළුවන්. ඇහක් ඉපදුනොත් විතරමයි වර්ණයක් ගැන දැන සම්මෙන දරගන්න ඉන්නන්නේ. එතකොට මේ ඇහැ හදාගෙන තියෙන්නේ ඇයි අපි? රූප දකින්න රූප දියවන් අදත් කරන්නේ වර්ණ රූප දකින්න අපේ තණ්හාවක් තියෙනවා. ඇයි අපට එහෙම තණ්හාවක් ඇති වුනේ? ඒ පිළිබඳව පෙර තිබුණු අවිද්‍යාවයි එහෙම දෙයක් තියෙනවා මන් මේක දැකීමෙන් අපිට තවත් වර්ධයක් තියෙනවා. මම දැන් තණ්හාව ඊළඟට අවිද්‍යාව ඒ සඳහා අවශ්‍ය අපක් අපි හදාගෙන තියෙනවා. මෙතෙන්දී මතක් කරන්න ඔය ඇහැ කියන එකයි හෙන්දා ගන්න රූපය කියන එකයි ධර්මයේ පෙන්වන කරුණකට මේවා සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒ වගේම මේවා පෙරණ කුදීම හටගෙන ඉතුරු වෙනවා නිරුද්ධ වෙන ස්වභාවය. පෙරණ කුදීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ඇහැකින් ගණගත්තු පෙරණ කුදීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන වර්ණතහනක් තමයි මේක කරන්නේ. ඒක මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ දකින්න කියන්නේ. තව වර්ණයක් දැනගත්තේ අපි මේ මත්තමේ ඇහක් අපිම සකස් කරගත්තු නිසා. ඇයි මේ ඇහක් සකස් කළේ? අපි මේ මත්තමේ කෙලෙස් තියෙනවා නිසා. ඒකට ඇහට අර හේතු විදිහට කියන්නේ අර සංඛාර, කර්ම, ආහාර, අවිද්‍යාව වගේ මේ හේතු සංගහන්නේ ඇහක් උපදන්. ඒකට අන්නේ මේ කරුණු පිට මෙහි කළොත් ධර්මතාවයේ ටිකක් පැහැදිලි වෙයි කියලා හිතනකට වර්ණ සතහන දැනගැනීම ප්‍රතිච්ඡ සම්පන්න ධර්මතාවයක් කියන්නේ ඒ නිසයි. පෙරවන් පරණ
ලොපි
පෙරවන් සරණ මම හිතන්නේ ඉස්සෙල්ල දිලෘක් මහත්මයා කතා කරන්න ගියාද? දිලෘක් මහත්මයා
මම ප්‍රශ්නයක් අහන්න උත්සාහ කරා. මම හිතන්නේ දැන් වෙලාව ගිහිලා තියෙන නිසා අපි ඒක වෙන එකක් අවස්ථාවක් දෙමු. දැන් පාර්ට් එකක්
අපි අද තරමක් පරස් වෙලා පටන් ගත්තින් ද සමාජයේ කොග්ගල්ගේ මහත්මයාට තව විනාඩි කීපයක් වැය කරන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒ ප්‍රශ්න අතු යමෙන් කොග්ගල්ගේ මහත්මයා.
ඔව් මට ඉන්න පුළුවන්
මේ විදිහට ප්‍රශ්නයක් නැත්නම්. අපි දැන් අරමුණු දැන් සමායතන ගත්තාම දැන් ඇස ඇසර කලනාසේ දිවකය මන අදි වශයෙන් දැන් එතකොට මේ අපි දැන් මඤ්ඤණක් කියන එකෙදී අපි දැන් අදහස් කරමින් බලනකොට මනසට එන අරම ධර්මය ධර්ම අරමුණු තුලින් ඇතිවෙනව කොමනක් නේද කියන එක දැන් උන්නේ තේරුම් ගන්න ඉතිරයි තේරුම් ගන්න.
ඔව් දිරොක් මහත්මයා ඒක අපි යන්න ඕන අවබෝධයක්. මොකද සමහර විට මතක ඇති අපි අර කලින් සූත්‍රයක් සාකච්ඡා කළා මුලින් හරියදී මේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය කියලා. ඒකදී උන්නාබ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ඇස කනනාසය දිව ශරීරය කියන ආයතන ටික ඉවයි ගෝචර නානත්වයක් තියෙනවා නානා විෂයන් නානා ගෝචරා. ඒක මම පැහැදිලි දෙන්නම්. හට ගෝචර වෙනක කනට ගෝචර වෙනවා වගේ දේවල්. ඒකම තියෙනවා මේ ආයතන වලට මේ අරමුණ විඳින්න හැකියාවකුත් නැහැ. දැන් ඇහෙන් රූප හදලා දුන්නට ඒ රූපෙ විඳින්න හැකියාවක් නැහැ. තව විදිහට ඒක පැහැදිලි නැහැ දැන් දකින්නේ මොන රූපෙද කියලා. කන දන්නේ නැහැ දැන් අහන්නේ මොන රූපෙද කියලා. ඒකට ඒක ඒ අරමුණ විඳින්නේ කවුද? නැත්නම් මේ ආයතන පහට පිළිතරණ වෙන්නේ කවුද කියලා තමයි දක්ෂනේ අහන්නේ. ඒකට ඒ ආයතන පහට පිළිතරණ වෙන්නේ මනස කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නවා. එතකොට තේරුම් ගන්න මේ ආයතන පහෙන් නිදනමක් තියෙනවා. එතකොට තමයි මේ මනසේ අපතත්ටි දෙන්නේ. එතකොට ඇහෙන් දැක්කට විතරට එකතම දැක්කා තියෙන්නේ මනස. කියන මට්ටමක් තියෙනවා. ඒ එහෙමත් තමයි අවබෝධ වෙනකොට මේ ඇහැට කනට නාසයට ශරීරයට කරන්න දෙන්නේ නැහැ. උපකරණ පහක් විතරයි. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට ගත්තා කියන්නේ ටෙලස්කෝප් එකක් හරි මයික්‍රොස්කෝප් එකක් හරි දැන් උපකරණයක්. ඒ උපකරණයක හැකියාව ඒකට ඒකේ හැකියාව වරමත තමක් හදලා දෙන එක විතරයි. ඒක දන්නේ නැහැ මේ හදලා දෙන්නේ මොකක්ද කියලා. ඒක බලන්න කෙනෙක් ඉන්නවා. මේ බලන කෙනා තමයි මනස. ඒක මනස ඔක බැරි නැත්නම් අරක වැඩ කළාද නැද්ද කියන එකට අර්ථයක් නැති වෙනවා. ඒකට මේ මූලික වෙන්නේ මනස. ඒක මම හිතන්නේ දිරුක් මහත්මයා අපු එකට උත්තරේ ඇති ඒ කියන්නේ මනසම තමයි කියන්නේ අරමුණ ඉඳලා තියෙන්නේ කියන්නේ අපි මේ ආයතන වලට මුල් දෙන්නේ අපි කෙනෙක් මතම. ඒකම තව ටිකක් හිතන්න පුළුවන් දැන් අපිට මේ අර භූමිකක් තියෙනවා කාම භූමි රූප භූමි රූප භූමි. ඒ භූමි පිළිගන්නේ අපේ මනසේ තියෙන කෙලස් මට්ටම් වල වෙනසක් කරනවා. ඒකේ ආයතන උපදින්නේ කෙලස් මට්ටම් වල. රූප භූමියේදී අපේ කය කාය ආයතනේ නැහැ. ජීව ආයතනේ නැහැ. ඝාන ආයතනේ නැහැ. ඒකු ටික තියෙනවා. ඊළඟ අරූප භූමියට යද්දී චක්කා ආයතනෙත් නැහැ. සෝත ආයතනෙත් නැහැ. මන ආයතනෙ විතරයි තියෙන්නේ. ඒක ඒවා ඒවා පිටිකන්නේ මේ කෙලෙස් මට්ටම. ඒකෙන්ම තේරුම් ගන්න මේ කෙලෙස් මට්ටමටම හදපු ආයතන ටිකක් මේක. මේක මනසේම වැඩක් අන්තිමට බලනකොට.
පර්වන් සරණයි. පර්වන්
සරණයි. ඔව් මම හිතනවා එහෙමනම් අපි මේ ප්‍රශ්නයත් සමග අර සාකච්ඡාවට අවසානයක් ලබා දෙන්නත් පුළුවන්. මම හිතන්නේ අපිට මූලික වශයෙන්ම මේ දිගින් දිගටම කරන මේ සාකච්ඡා වලින් මතු කරන්න මහන්සි ගන්නේ අර රෝහිතස්ස සූත්‍රයේ කිව්වා වගේ මේ මනස සහිත සංඥා සහිත බඹයක් පමණු කය තුලින්ම ලෝකේ දකින්න කියන එක. මොකද අපි හැම වෙලාවෙම බාහිර ලෝකයක් ගැන හිතලා අපි ඒක අපේ ආයතන තුලින් ඒ කියන්නේ ඒක ගැන දැනගන්න මහන්සි වෙන කල්ම අපි කරන්නේ අර රෝහිතස් සූත්‍රී කරපු දෙයට ප්‍රතිවිරුද්ධ දෙයක් කියලා හිතෙනවා. ඒකින් ඇත්තනම මම හිතනවා මේ සාකච්ඡා මාලාව තුලින්ම කොග්ගල්ගේ මහත්මයාත් මතු කරන්න මහන්සි ගන්නේ මේ තමන්ගේ ආයතන තුලින්ම හදලා දෙන ලෝකයක් ගැන එක එක විදිහට හිතන එකයි ඒ අනුව තමයි අපේ ඉතුරු සියලු ඇලීම් ගැටීම් මුලාවීම් කියන තුනට යන්නේ. ඒ තුන හරහා කියන එකත් ඒක ඇත්ත ඇති සතින් දකිනකොට ඒ ඇලීම් ගැටීම් කියන දෙයත් අර මුලාවීම් කියන දෙකත් මේ ආයතන තුළින්ම හරහාම අපිට අවබෝධ කරගත යුතු දෙයක් කියන එකත් කියලා තමයි සාරාංශයක් හැටියට හිතා ගන්න පුළුවන් මේ සාකච්ඡා මාලාව තුළින්ම. ඉතින් ඒක නිසා අපි නැවතත් මෙහි පටිගත කිරීම් වලට සවන් දීලා ඒ ප්‍රශ්න තියනවන තවදුරටත් ඉදිරි කරන සාකච්ඡා තුළින් निराකරණය කරගන්න පුළුවන්. මේක අලුත් අධ්‍යක්ෂීමක් හෝ අලුත් විදිහට බැලීමක් වෙන්න පුළුවන්. අපේ සාමාන්‍ය පුරුදු සාකච්ඡා හෝ එහෙමත් නැත්නම් පුරුදු විදිහට සූත්‍ර හදාරීම් වලට වඩා. ඉතින් මම හිතනවා ඒ කරුණත් එක්කම අපිට අද සාකච්ඡා නිම කරන්න පුළුවන්. ඉතින් සවනට සිසිලස වෙනුවෙන් ආචාර්ය රවි කොග්ගල්ගේ මහත්මයාට අපි තාමත්ම කෘතඥතාවය පළසෙන්න අපිට අපි සමග සම්බන්ධ වෙලා මේ විදිහට දහම් කරුණු ගැඹුරින් මතු කරලා දීලා අපිට දහම් ආලෝකයක් ලබා දීමට මේ කරන සේවය වෙනුවෙන්. ඉතින් අද සාකච්ඡා නිමා කිරීමට මම නැවත වරක් කොග්ගල්ගේ මහත්මයාට යොමු වෙන්නම්. අද දවසේ සාකච්ඡාවෙත් කෙරි සාරාංශයක් ඇතුව අපි මේක නිමාටපත් කරමු. කොග්ගල්ගේ මහත්මයා පෙරවන් සරණයි.
ඔව් ජයන්ත මහත්මයා, මම හිතන්නේ බොහොම හොඳට ඒක කරලා සමරයිස් කරලා දුන්නා. ඇත්තටම අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර මේ ලෝකේ දකින්න බඹයක් පමණ ශරීරය තුළින් නැත්නම් මේ ආයතන තුළින් කියන මත්තමම තමයි මම මේ කතා කරන්න මතු කරන්න උත්සාහ කරන්නේ. මොකද අපි නොදැනවත්වම අපි බාහිරින් ලෝකය හොයන්න නිකන් පුරුදු වෙන ගතියක් තියෙනවා. ඒ විදිහ තමයි ඉතින් අපි පුරුදු කරලා තියෙන්නේ අපේ ඉගැන්වීම තුළින් විද්‍යාවෙන් අරවයි මේවයින් ඔය එළියේ තියෙන මේවයි කියනම අපි හොයන්න හදන. මේක අපි මූලිකව දහමට අනුව තේරුම් ගන්න ඕන. මේක බාහිරින් හොයලා නම් කවදාවත් ධර්මය අවබෝධ කරන්න බෑ. ඒ බුදු දහම අනුව මේක මේ අභ්‍යන්තරින් නැත් ආයතන තුළින්ම ලෝකය අවබෝධ කරගන්න අවශ්‍යයි. මේ පැත්ත දකිනකොට ඔය බාහිරේ තියනවාද නැද්ද කියන ප්‍රශ්න යෙදෙන්න ඇති ස්වභාවයක් තියෙනවා. ඔය යෙදෙන්නම අපි ඒවා මඤ්ඤණා කිරීම තුලමයි කියන එක තමයි මම මේ මූලපරියාය සූත්‍රයෙන් මතු කරන්න උත්සාහ කළේ. අර යන්ත මහත්තයා කිව්වා වගේ අපේ අර පරණ සාකච්ඡාත් මේකට උදව් වෙනවා. මේ පුළුවන් නම් ඒවා නැවත අහලා බලන්න. ඒ වගේම මගේ අලුතෙන් ලංකාවේ කරන සාකච්ඡාව ඔයගලන්ට ලබා ගන්න පුළුවන් ravi.harimada.com කියන වෙබ්සයිට් එකෙන්. හොඳයි, තෙරුවන් සරණයි.
බොහොම පිං තෙරුවන් සරණයි. අපි නැවත වරක් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙනවා ජයසේන දෙසිංහ මහත්මයා සමග. රවි කොග්ගල්ගේ මහත්මයා නැවත වරක් අපිට සම්බන්ධ වෙන්නේ හැම මාසෙම 3 වෙනි ඉරිදා. නමුත් ඇතැම් විට අපිට විශේෂ ආරාධනා දෙන්න සිද්ධ වෙනවා. අපිට දේශිකයන්ගේ පැමිණීම පිළිබඳව යම් යම් ගැටලු තියෙන අවස්ථාවලදී ඒ ආකාරයෙන් අද අපි සාකච්ඡාව නිමවට පත් කරමු. හැමෝටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
Right.
Yeah. Yeah.